නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අතුරු මහ සංඝ රත්නයේ අවසරයි හොඳයි අපි අද දවසේ කාලයකට පස්සේ තේරවාදී සිද්ධාන්ත පාඩම් මාලාව නැවත ආරම්භ කරනවා ඉතින් ගිය වතාවේ අපි කතා කරන්නට යෙදුනා උද්දච්චය කියන චෛතසිකයේ සම්බන්ධයෙන් ඉතින් මේ වෙනකොට අපි නාම ධර්ම කියන දෙවෙනි කොටසේ තමයි ඉන්නේ ඒ වෙනකොට අපි චිත්තය ගැන සවිස්තරව කතා කරා චෛතසික ධර්ම වලින් සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ත් ප්‍රකීර්ණක චෛතසික 6ත් ඉවර කරා ඊට පස්සේ අපි අකුසල සර්ව අකුසල සාධාරණ චෛතසික 4 වන මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන චෛතසික 4 ගැනත් කතා කරලා අවසන් කරා. දැන් අපිට තියෙන්නේ ලෝභාදී ත්‍රිකය කියලා චෛතසික 3ක්. ඒ කියන්නේ ලෝභ මූල සිත්තල යෙදෙන චෛතසික. ඒ කියන්නේ ලෝභයත් සමග එකට අනිවාර්යෙන් යෙදෙන චෛතසික. අනිවාර්යෙන් කියන්නේ පමණක් යෙදෙන චෛතසික. ඒතොර ඒකෙන් ලෝභය තමයි ප්‍රධාන වන්නේ. ලෝභය තමයි ප්‍රධාන වන්නේ. ඉතින් මේ ලෝභ චෛතසිකේ ඊටාම වැදගත් චෛතසිකයක් සහ දුරු කිරීමට අපහසුම ගතිය තමයි මේ ලෝභය කියලා කියන්නේ. මේක එක එක තැන්වල එක එක ආකාරයෙන් විස්තර වෙලා තියෙනවා. ඉතින් මේක සර්ව සම්පූර්ණයෙන් විස්තර කරනවා කියන එක ලෙහිසි දෙයක් නෙවෙයි. ඒක ත්‍රිපිටකයෙන් ලොකු ප්‍රදේශයක් විස්තර කරන්නට වෙනවා මේ ලෝභය හරියට විස්තර කරන්නට ගියොත්. ඉතින් කෙසේ නමුත් අපි ලෝභය පිළිබඳව යම් මූලික හැඳින්වීමක් අද දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. ධම්මසංගණියට ගියාම ධම්මසංගණයේ නික්කේප කාණ්ඩයේ ලෝභය පද 100කින් හඳුන්වලා තියෙනවා. පද 100කින් ඉතින් ඒක ගැන ලොකු විස්තරයක් එක එක පදයක් ගැන කරන්නට අවශ්‍ය නැහැ. අපිට ඒ පද 100ත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පාඩම් මාලාවේ යටතේම. ඉතින් ලෝභ කියනකොට මේක ප්‍රධානම පළවෙනිම ලක්ෂණය තමයි ලුබ්භති इति ලෝභෝ. ලෝභය කියනකොට එතන ලුබ්භති इति ලෝභෝ ලුබ්භති इति ලෝභෝ. ලුබ්භති කියන්නේ ඇලෙනවා කියන එකයි. ඇලෙන නිසා ලෝභය කියලා කියනවා. ඇලෙන නිසා ලෝභය කියලා කියනවා. ඉතින් එතකොට කවුද මේ චෛතසික ධර්ම? ඒ කියන්නේ මනසේ තියෙන එක්තරා ගති ස්වභාවයක්, වේදනාව බඳු සිතට අමතරව තියෙනා වූ ධර්මයක්. මේ ධර්මයේ තමයි අරමුණෙහි ඇලෙන්නේ. අරමුණෙහි ඇලෙනවා. ඒ වගේම එය කරණ කොටගෙන, එය උපකාර කරගෙන, එයත් සමග, ඒ කියන්නේ එය උපකාර කරගෙන, ඒ සමග යෙදෙන අනිත් සංප්‍රයුක්ත ධර්ම, ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්මයොත් අරමුණෙහි ඇලෙනවා. ඒ නිසාත් ලෝභ කියලා කියනවා. ඒ වගේම ඒ ලෝභය කියන චෛතසික ධර්මය පවතින පුද්ගලයාත් සම්මුති වශයෙන් අරමුණෙහි ඇලුනා කියලා අපි විස්තර කරන්නට පුළුවන්. ඒ නිසා එය කරණ කොටගෙන පුද්ගලයා අරමුණේ ඇලෙනවා කියන එකිනුත් ලෝභ කියන නිර්වචනය. ඊට පස්සේ ඇලීම් මාත්‍රයටමත් ලෝභ කියලා කියනවා. ඒ කියන්නේ පුද්ගල භේදයකින් හෝ කතෘ සාධනයකින් තොරව හුදු ඇලීම් මාත්‍රයක් අපේ ඇලීමක් කියලා එකක් අපේ సంతානේ හට ගන්නවා නම් ඒකටත් ලෝභය කියලා විස්තර කරනවා. ඒ නිසා ලෝභය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම අරමුණට ඇලෙන ස්වභාවය. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ චිත්තෝත්පාදේ නම් මේක අරමුණ නම් නේ අරමුණ නම් මේ අරමුණෙහි ඇලෙන ස්වභාවයක්. එහෙම නැත්නම් අරමුණෙහි බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ලෝභය කියලා කියන්නේ. අරමුණට එයා ගොඩාක් කැමති වෙනවා. ඒ නිසා අරමුණන් එයා ගැලවෙන්න බැරි මට්ටමට ඇලීම සිද්ධ වෙනවා. ඒත් ඇලීම ගත්තම මේ ඇලීම කියන එක විස්තර කරනකොට අපිට එක එක ක්‍රමවලට මේකේ විස්තර කරන්නට පුළුවන්. මේකට නිකන් කාන්දමක් වගේ මේකට නැඹුරු වෙන ගතිය, කැමති වෙන ගතිය, අවශ්‍යයි කියන ගතිය එකක්. ඊට පස්සේ තව එකක් තමයි මේකේ එල්ලෙනවා කියන එක. මේකේ බැඳිලා තියෙනවා කියන එක තව එකක්. ඊළඟට මේක අමතක අතහරින්නට බැරි භාවයේ තව එකක්. දැන් උදාහරණ හොඳම උදාහරණ කාන්දමක් ගත්තොත් කාන්දම කියලා කියන අයෝකන්ත කියලා කියන
යකඩ වලට කැමති කියන එක යකඩ හොයනවා යා. එතකොට මේ කාන්දම හැමතිස්සෙම යකඩේ වෙත ඇදෙනවා, යකඩේ ඇදලා ගන්නවා. එසේ යකඩයත් එක්ක සම්බන්ධ වෙන එක ගලවන්න අමාරුයි. හැමතිස්සෙම මේ පැත්තට යන ගතියක් තියෙනවා. ඉතින් මේ වගේ තමයි මේ ලෝභයේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ යකඩේ කොහොම තිබුණත් අරමුණෙහි ගිහිලා යකඩේ ගිහිලා ඇලිලා මේ ලෝභය තියෙනවා. එල්ලිලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ ලෝභය කියන චෛසිකය යකඩයට කාන්දම යන්නාසේ අරමුණට නැඹුරු වෙලා අරමුණ ගන්නා වූ අරමුණට ඇලෙන්නා වූ ධර්මය තමයි ලෝභය කියලා. ඒ කියන්නේ මේ ලෝභය අපිට පැතිකඩ කීපයකින් අද දවසේ අපි විස්තර කරගන්නවා. එතකොට ඒක අඳුරගන්නට තියෙන ලක්ෂණයකුත් තියෙනවා. ඒ අඳුරගන්න තියෙන ලක්ෂණය තමයි අරමුණෙන් වෙන් වෙන්නට අකමැති භාවයක් තියෙනවා. අකමැති භාවයක්. අපි ඔන්න ඔය කියන පැතිකඩ කීපයදී මූලික වශයෙන් ලෝභයේ ලක්ෂණ වශයෙන් පච්චුපට්ඨාන අනුසාරයෙන් ඉගෙන ගමු. ඒක ඊටම ගැඹුරු හරවත් පාඩමක්. සරලයි වගේ තේරෙන්නට පුළුවන්. නමුත් ඒ ආරම්භය ඉතා වැදගත් අපිට ලෝභයේ සම්බන්ධයෙන් ඉතිරි පද විවරණ වලට යෑම සඳහා. අරමුණ ආස්වාදනීය දෙයක් ලෙස දෙයක් වශයෙන්ගෙන මක්කටා ලේපයක් ලෙස අරමුණේ ඇලෙන ස්වභාවයේ ලෝභයයි. රේරුකාණේ නායක හමුදුර මේ ලෝභය හඳුන්ලා තින හැටි. ඊට පස්සේ අපි ඒ පළවෙනි වාක්‍ය මම ගත්තේ උන්වහන්සේගේ පොතෙන්. ඉත ලස්සන වාක්‍ය අරමුණ ආස්වාදනීය දෙයක් වශයෙන්ගෙන. එතකොට මේක අරමුණ ආස්වාද ලෙසත් මෙයා සලකලා. මේකේ සැලකීමකුත් තියෙනවා. මේ අරමුණ ගැන සලකන විදිහ. ආස්වාදනීය දෙයක් ලෙස සැලකීම. ආස්වාදනීය දෙයක් ලෙස සලකන බවකුත් මේ ලෝභයේ තියෙනවා. අරමුණ ආස්වාදනීය දෙයක් ලෙස දෙයක් වශයෙන්ගෙන මක්කටාල්පලේපයක් ලෙස අපි සාර කතා මක්කටාල්පලේපය කියන්නේ වඳුරෝ අල්ලන්න දාන ලාටුවක් නැත්නම් ගම් එකක් වගේ එකක් මක්කටාල්පලේපයක් ලෙස අරමුණෙහි ඇලෙන ස්වභාවයේ ලෝභයයි. ඊට පස්සේ බලමු තෘෂ්ණාව යනු දෙයටම නමකි. මියන සත්‍යය නැවත නැවත උපදින්නේ ලෝභය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තථාගතයන් දුක්ඛාරය සත්‍ය ලෙස මේ දුක්ඛ සමුදයාරය සත්‍ය ලෙස තථාගතයන් වහන්සේ මේ ලෝභය ගැන දේශනා කරා. ලෝභය සංසාර ප්‍රවෘත්තිර මූල හේතුවකි. එබැවින් වට්ට මූල නමින්ද හැඳින්වෙනවා. වට්ට මූල. ඉතින් අපිට මේ කරුණු දැන් මෙහෙම ගත්තට පස්සේ ලෝභය සම්බන්ධයෙන් එක එක විවරණ හම් වෙනවා ත්‍රිපිටකයේ එක එක තැන්වල. ඒක සම්පූර්ණයෙන් විස්තර කරන්න ගියොත් අපිට ගොඩාක් දේශනා 15ක් 20ක් වුණත් කරන්න පුළුවන් මට්ටමේ තොරතුරු ලෝභය සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් මම ඒ තරම්ම දුරට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සිද්ධාන්ත වැදගත් සිද්ධාන්තයක් කතා කරලා ඉදිරියට නම් මොකද නැවත නැවත තැන්වලදී ආශ්‍රව වගේ කතාවලදී මූල වගේ කතාවලදී නැවත අපිට ලෝභය බොහෝ තැන්වල නැවත නැවත හමු වෙනවා. මේ කලින් අවස්ථාවල ලෝභය ගැන යම් යම් ප්‍රමාණ වලින් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ මූලිකම සිද්ධාන්ත ටික සහ ධම්මසංගණයේ දැක්වෙන කරුණු ටික කතා කරලා අපි ඊළඟ මාතෘකාවට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධාන මාතෘකා ටික අපි ස්පර්ශ කරනවා. ලෝභය යන වචනේ පද විග්‍රහ තුනක් තියෙනවා. පද විග්‍රහය කියලා කියන්නේ පදේ හැදෙන හැටි. ඒතකොට ලුබ්භතීති ලෝභේ කතෘ සාධන, කර්ම සාධන සහ කරණ සාධන වශයෙන්. ලුබ්භතීති ලෝභෝ අරමුණේ ඇලෙන බැවින් ලෝභේ නම් වේ. මෙහි ඇලීම නම් අරමුණට කැමති වීමයි. ඔන්න කැමති වීමක් තියෙනවා මෙතන. ආස්වාදනයේ දැසේ සලකන එක අතර එක ඉස්සරහට කතා කරමු. ඒතර මේකේ පළවෙනි එක තමයි ඇලෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. අපි ඒක වෙනම අපහු ලිව්වොත් ඇලෙනවා ලෙස අදහස් කරන්නේ ඇලීම. ඒක කැමැති වීම අරමුණට කැමති වෙනවා කියලා කියනවා. ලුබ්භති ඒතේනාති इति ලෝභෝ මේ කරණ කොටගෙන ඇලේනුයි ලෝභේ නම් වේ. ලෝභය කරණ කොටගෙන ඒහා සම්ප්‍රයුක්ත ධර්ම රාමුණෙහි ඇලේ. ලෝභයෙන් යුක්ත පුද්ගලයා දැර. ඒතර මේ චිත්තචෛසික ධර්ම සමූහයම අරමුණේ ඇලලා ඒ අලමු කියන්නේ තමන් අරමුණේ ඇලනකොට ඉතිරි අය තරමුණේ ඇලෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට සම්ප්‍රයුක්ත ලයින ධර්ම වල හැටි. මොකද සම්ප්‍රයුක්ත භාවය කියන එකේ තේරුම තමයි ඒකී භාවයට ආවා කියන එක. ඒකී භාවයට ආව බඳුයි කියන එකයි. සම්ප්‍රයුක්ත කියන්නේ සමම් පයුත්තා කියන එක සම්පයුත්තා කියලා කියන්නේ. හරිනේ. ඒක අපි සමහර තැන්වල සරල වශයෙන් කතා කරන්නදී සවිස්තර වුණාට සම්ප්‍රයුක්ත කියලා කියන්නේ සම්පයුත්ත. ඒකට සම් උපසර්ගය ප పూర్ව යුත්ත කියන එකનો හැදෙන්නේ. හරිනේ. එතකොට මේකේ අදහස් කරන්නේ මොකද්ද? ඒකී භාවයට පත් වුණාසේ එකම ධර්මයක් ලෙසට පත් වුණා ලෙසට එකතු වීම. ඒකට තමයි ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒකවත්තු කියලා කියන්නේ. ඒතර මේ සම්ප්‍රයෝග ලක්ෂණ හතරෙන් යෙදෙනවා නම් යම් කිසි දෙයක් එකට එකට පවතිනවා නම් එකම ඉපැත්මක් යෙදිලා එකම නිරෝධයක් තිබිලා එකම අරමුණක් ගනිමින් එකම වස්තුවක් ඇසුරු කරමින් පවතිනවා නම් ඒ ධර්ම සමූහය සම්පයුත්තයි කියලා කියනවා. සම්පයුත්තයි කියලා කියන්නේ ඒවා එකම දෙයක් බවට පත් වුණා බඳුයි. එකම දෙයක් බවට පත් වුණා නේ, පත් වුණා බඳුයි. ඒ නිසා ලෝභය අරමුණේ ඇලෙනකොට ඉතිරි ධර්මත් අරමුණෙහි ඇලුණා වෙනවා. විතර්කී අරමුණට නගිනකොට ඉතිරි ධර්මත් අරමුණට නැග්ග වෙනවා. සිත අරමුණ ගන්නකොට ඉතිරි ධර්මත් අරමුණ ගත්ත වෙනවා. වේදනාව අරමුණේ විඳිනකොට ඉතිරි ධර්මත් අරමුණ විඳා වෙනවා. එතකොට මේ විදිහට ගත්තම සංඥාව අරමුණ හැඳිනකොට හැඳින ගන්නකොට ඉතිරි ධර්මත් යම් ක්‍රමයකින් හැඳින ගන්නවා. ඉතින් මේ එක වළක්වන්න අමාරුයි. මොකද යම් කෘත්‍යයක් වෙනකොට අනිත් කට්ටියත් ඒ මට්ටමට යන නිසා. හරි, එතකොට ඒ නිසා ඒ කරණ සාධන විග්‍රහය කියන එක අනිවාර්යෙන් කතෘ සාධන විග්‍රහයක් එනකොට බොහෝ වෙලාවලදී නාම ධර්මවල කරණ සාධන විග්‍රහය එනවා. කතෘ සාධන විග්‍රහය කියලා කියන්නේ ඒ ධර්මයේ කරන ක්‍රියාව විස්තර කරනවා. ඒ ධර්මයේ කතෘ කෙනෙක් ලෙස සලකලා, ඒ කියන්නේ ඒක විවහාර වශයෙන් වැඩේ කරන කෙනා ලෙස සලකලා ඔහු වැඩේ කරන සාසන කියලා සැලකුවාම එයත් එක්ක ඉන්න අයත් ඒ වැඩේ යම් ක්‍රමයකට සිද්ධ වෙනවනේ අනිත් අයතුනුත්. ඒ නිසා තමයි කතෘ සාධන විග්‍රහය එන හැමතැනකම වගේ අපිට කරණ සාධන විග්‍රහයකුත් පැමිණෙන්නේ. ඊට පස්සේ ලුබ්බන මත්තං ලෝභෝ, ලුබ්බන මත්තං ලෝභෝ, ඇලීම් මාත්‍රේම ලෝභේ නම් වේ. ඇලෙනවා ඇලීම් මාත්‍රේම තමයි අපිට ලෝභය කියලා කියන්නේ ඇලීම. එතකොට ලුබ්බන යන්නේ අර්ථේ නම් ආරම්මනස්මින් අභිසජ්ජනං අභිලග්ගණං යන්නයි පරමත දීපනේ කියනවා. ලුබ්බණේ කියන්නේ ආරම්මනේ අභිසජ්ජන අභිලග්ගණේ. එනම් අරමුණේ ඇලි එල්ලෙනවා කියන එක. සජ්ජනය කියලා කියන්නේ දැන් උදාහරණයකට අපි ගත්තම සජ්ජති කියනවා. දැන් මොකක් හරි ගලකින් අපි ඒකමට කියන්න තේරෙන්නේ සිංහලෙන් ගලකින් ගහනකොට ඉලක්කයකට ඒ ඉලක් ගල ගිහිල්ලා කොයි හරි රැඳෙනවා. එතකොට අපි ඉලක්කයට යන්නේ නැට්ටුව එයා ගිහිල්ලා කොලාතු වල ඇලවෙනවා. එතකොට ඒක සජ්ජති කියලා කියනවා. එතකොට කොහේ හරි ඇලෙන එක. ඇලෙනවා කියලා කියන්නේ අර ගැලවෙන්නේ නැති වෙන්නේ, වැටෙන්නේ නැති වෙන්නේ, එල්ලෙලා ඉන්නවා බඳු එකක්. ඒක තමයි ලග්ගණය කියලා දෙන. අභි ලග්ගණං අභි සජ්ජණං. හරි, එතකොට අර ලුබ්බති කියන එකෙත් කියන්නේ ඇලෙනවා. ඒක නිකන් ඉන්නේ අර ගම් එක වගේ ඇලෙන ගතිය. ගම් එක වගේ ඒ ඇලෙන ස්වභාවය. ඒක ඇලෙන ගතිය තමයි මූලිකත්වයේදී. මේකේ තියෙන්නේ අර ගැලවෙන්න දෙන්නේ නැතු කොයි හරි එල්ලිලා ඉන්නවා, ඇලවිලා තියෙනවා වගේ කතාව. හනේතර අභිසජ්ජනං අභිලග්ගණ. ඒ නිසා මේ දෙකෙන් අන්තිමට කියවෙන්නේ ඇලිච්ච භාවයේ තමයි යමක. ඉතින් මේ ලුබ්බන කියන එකේ අර 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 කියපු ඇලීමම ගන්නට පුළුවන්. විශේෂයෙන් මෙතන අභිසජ්ජනේ අභිලග්ගණේ කියලා දෙන පරමත්ත දීපණී ලුබ්බතිටි කියන එකේදී කැමැති වීම දක්වලා ලුබ්බන කියන එකේදී අභිසජ්ජනේ අභිලග්ගණේ දක්වලා තියෙනවා. අන්තිමට එකම තමයි නොකිය කියලා තියෙන්නේ ඒක විදිහකට බැලුවම. නමුත් අතනදී සජ්ජනේ අභිලග්ගණේ කියලා කියන්නේ නිකන් එල්ලිලා තියෙනවා, ඇලවිලා තියෙනවා යම් කිසි දෙයක. ආරම්මනස්මින් අභිසජ්ජනං අභිලග්ගණං යන එනම් අරමුණෙහි එල්ලි තිබීමයි. එල්ලි තිබෙනවා කියන එක කියන්නේ ඇලිලා අල්ලගෙන එකේ බැඳිලා ඉන්නවා කියන එක. ඊටසෙන් අපිට එනවා දැන් ඔන්න මේ තමයි වචන විග්‍රහය, වචනාර්ථය. වචනාර්ථය කියලා කියන්නේ ලෝභය කියන වචනේ හැදිච්ච හැටි. ඒකත් අපි කෙටියෙන් විස්තර කරගෙන ගියොත් එහෙම හරි. දැන් උදාහරණයකට පරමාර්ථ ධර්මයක් විස්තර කරනවා අපි කියනවා විග්‍රහ වාක්‍ය කියලා. දැන් උදාහරණයකට පරමාර්ථ ධර්මය කියන ලක්ෂණ ගොඩක්. ඒ ලක්ෂණ වලට අපි කියනවා ස්වභාව ලක්ෂණ කියලා. ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණය කියලා කියන්නේ පරමාර්ථයේ තියෙන ගති ස්වභාවය. ස්වභාව ලක්ෂණ ගොඩක් තියෙන පුළ එක පරමාර්ථයක. ඒකෙත් තියෙන මූලික ස්වභාව ලක්ෂණය කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් අපිට අරමුණක ධර්මයක ලක්ෂණය ලෙස දෙන්නේ පොත්වල. එතන මූලික ලක්ෂණය. ඊට අමතරව තවත් ලක්ෂණ ගොඩක් තියෙනවා අරමුණ. දැන් උදාහරණ ධර්මයක. දැන් උදාහරණයකට ලෝභයේ තියෙනවා ඇලෙන ගතිය. අරමුණේ ඇලෙන ගතිය. ඊට පස්සේ ලෝභයේ තියෙනවා අරමුණෙන් ගලව ගන්න බැරි ගතිය. ඊට පස්සේ ලෝභයේ තියෙනවා බොහෝකල් පල් වෙච්ච ගතිය, ආශ්‍රව ගතිය. බොහෝකල් සිත කය දෙක නැත්නම් චිත්ත සන්තානේ යට කරගෙන යන ගතිය, ඕග ගතිය. සත්‍යාව සසර යොදවන ගතිය, බඳවලා තියෙන, කියන්නේ ඒකේ යොදවන ගතිය. ඊට පස්සේ ගැලවෙන්න දෙන්නේ නැතුව බඳවලා තියෙන ගතිය, සංයෝජන ලක්ෂණය. පිටුපස්සේ අප්‍රහිණව එන ගතිය, අනුසේ ස්වභාවය. ඉතින් මේ විදිහට මේකේ එක එක ලක්ෂණ තියෙන. ඒ නිසා ස්වභාව ලක්ෂණ ගොඩක් අපිට හම්බ වෙනවා සාමාන්‍යයෙන් පරමාර්ථ ධර්මයක. එතකොට ඒ ස්වභාව ලක්ෂණ අතර සමහර ලක්ෂණ ටිකක් තියෙනවා. සමහර ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ අපිට වලින් පදේ හදන්නට පුළුවන්. ඒවට කියනවා වචනාර්ථය කියලා. ස්වභාව ලක්ෂණේ. එතන මේකට කියනවා අපි කියනවා ස්වභාවාර්ථ කියලා. ස්වභාවාර්ථ. ඒකට අනිත් එකට කියනවා අපි වචනාර්ථය කියලා. තව එකක් තමයි අභිධානාර්ථය කියන එක. අභිධානාර්ථය. හැබැයි මේ වචනාර්ථය අභිධානාර්ථය ස්වභාව ලක්ෂණයක්මයි, ස්වභාවාර්ථයක්මයි. ඒ නිසා හැබැයි දැන් ලුබ්බති කියනකොට ඇලෙන බව කියන එකෙන් අපිට ලෝභයේ වෙන්නේ ලුබ්බති කියන වචනයෙන්, ඒක පාලිත් එක්ක එන එකක්, ඒක ලුබ්බති කියන වචනයෙන් අපිට ලුබ කියන ධාතුව ගන්න. අපි ලුබ කියන ධාතුවෙන් ලෝභෝ කියලා වචනේ හදන්න පුළුවන්. ලුබ්බති කියන එකෙන් ලෝභ කියලා වචනේ හදන්නට පුළුවන්. මොකද ඒකේ තියෙනවා මේ පදවලින් ගන්න පුළුවන් ස්වභාවය. හරිනේ. හැබැයි සමහර ඒවා තියෙනවා, ඒවා මොනවද වචන පදෙන් පදේ හදනකොට පෙන්වන්න බෑ සමහර ලක්ෂණ. ඒ වෙනම විස්තර කරන්නට ඕනේ. ඒක ස්වභාවාර්ථය එතකොට එන්නේ. ඒතකොට ඒක වෙනම විස්තර කරන්න. ඒක තමයි ගොඩක් වෙලාවට ඔය ලක්ෂණ රස වශයෙන් සමහර තැන්වල දක්වලා තියෙනවා. අර්ථය ලෙස දක්වලා. දැන් උදාහරණයක් ගත්තොත් කුසල පදේ ගත්තොත් එහෙම කුසල පදේ තියෙන අභිධානාර්ථය තමයි කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති इति කුසලා කියලා හදනවා. ඒතකොට කුච්චිත කියනකොට කූ කියන එකෙන් පාප කර්ම කියවෙනවා. සල කියන ධාතුවෙන් විනාශ කිරීම, නැති කිරීම, දුරු කිරීම කියන. එතකොට මෙන්න කුසල කියලා පදේ හැදෙනවා. කුසල. හැබැයි මේ කුසල කියන එකේම තියෙනවා ආරෝග්‍යාර්ථය කියලා එක. ආරෝග්‍යාර්ථය කියලා එක. ආරෝග්‍යාර්ථය කියලා කියන්නේ කෙලෙස් රෝගවලින් නැගී සිටපු අර්ථය. ඒක මේ කුසල කියන පද තුන ඇතුලේ අකුරු තුන ඇතුලේ හොයපෙන්නන්නට බෑ. ඒක වෙනම විස්තර කරන්න ඕනේ. එතකොට එහෙම ගත්තම කුසල කියන පදේ ගත්තම ස්වභාවාර්ථ තමයි සියල්ලම. ස්වභාවාර්ථ ඒ කියන්නේ අකුසලයන් නැසන අර්ථය ස්වභාවාර්ථයක්, ආරෝග්‍ය අර්ථය ස්වභාවාර්ථයක්. ඒ කුසලයේ තියෙන ලක්ෂණ මේක. හැබැයි ඒ එහෙම වුණාට මේ අකුසලයෝ නැසනවා කියන ලක්ෂණය, අකුසලයෝ නැසනවා කියන එක, ඒකේ තියෙන අභිදානාර්ථය. ඒ වචනේ හදන්න පුළුවන් ඒකේ. අභිදානාර්ථ. හැබැයි ආරෝග්‍ය අර්ථ ඒකත් ස්වභාවාර්ථයක්ම තමයි. ඒක අභිදානාර්ථයක් නොවන ඒක අභිධානාර්ථයක් නොවන ස්වභාවාර්ථයක්. හරිනේ. ස්වභාවයතර අභිධානාර්ථත් ස්වභාවාර්ථම තමයි. හැබැයි අභිධානාර්ථ නොවන ස්වභාවාර්ථ තියෙන්නට පුළුවන්. හරිනේ. ඒතර මේ වචන විග්‍රහයදී කරන්නේ සාමාන්‍යයෙන් ඒකේ තියෙන ස්වභාවාර්ථයක් මතු කරනවා ඒ වචනේ හදනකොට. ලුබ්බතිති ලෝභෝ කියන පදයෙන් ඒ විග්‍රහයක තමයි එලා තියෙන අපිට. ඊට පස්සේ දැන් ඔන්න අපිට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටානම සමහර ලක්ෂණ රස පච්චුපට්ඨාන අභිදානාර්ථ වෙන්නට පුළුවන්. හරියට වෙන්නට පුළුවන්. නමුත් ඒක අනිවාර්ය නැහැ. ඒක අනිවාර්ය නැහැ. දැන් ඔන්න බලමු. ලෝභයේ ආරම්මන ග්‍රහණේ ලක්ෂණ කොට ඇත. ඔන්න දැන් ඔන්න අපිට පරවෙන ලක්ෂණ වුණා ආරම්මන ග්‍රහණේ ලක්ෂණ කොට ඇත. ඔන්න ඉතින් වැදගත් එකක් මේක. අපි යමු ඊළඟ පිටුවට. Sorry. ලෝභයේ ලක්ෂණය තමයි ආරම්මන ග්‍රහණය. ලෝභයේ ආරම්මන ග්‍රහණය ලක්ෂණ කොට ඇත. අරමුණක් ගැනීම ලක්ෂණ. දැන් මේක කියපු ගමන් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් එන්න බුණා ආරම්මන ග්‍රහණය ලක්ෂණය කොට තිබුණේ සිත්චිත්තේ විඥානේ. එයි මේ ලෝභයට මේක ගත්තේ. ලෝභනේ තියෙන අරමුණු ගැනීම මාත්‍රේ විතරයි. අරමුණු ගැනීම මාත්‍රේ විතරයි චිත්තේ තිබුණේ. සමහර චිත්තේ තිබුණේ අරමුණු ගැනීම මාත්‍රේ විතරයි. මෙතන ආරම්මන ග්‍රහණය කියලා කියන්නේ මගේ ආදී ලෙසට සලකා අතහරින්න දෙන්නේ නැතුව අල්ලා ගැනීම. ඒක තමයි මෙතන ආරම්මන ග්‍රහණය. අරමුණ ග්‍රහණය කරනවා, අරමුණ අල්ල ගන්නවා, අතහරින්න දෙන්නේ මගේ ආදී ලෙසට යම් කිසි consideration එකක්, එහෙම නැත්නම් යම් කිසි සැලකීමක් සහිතව තමයි මේ ආරම්මන ග්‍රහණය සිද්ධ කරන්නේ. ඒක තමයි මෙතන අදහස. බලමු අපි ලෝභයේ ආරම්මන ග්‍රහණය ලක්ෂණ කොට ඇත්තේය. ඔරලෝසු පිර නැහැ නේ. හරි. ලෝභයේ ආරම්මන ග්‍රහණය ලක්ෂණ කොට ඇත.
මේ ආරම්මණ ග්‍රහණය යනු අරමුණ ගැනීම මාත්‍රේ නොවේ. අරමුණු ගැනීම මාත්‍රේ කරේ මොකෙන්ද? චිත්තෙන්. ඒ මොකද්ද කරේ? අනිත් අරමුණු වලින් වෙන්කොට ඒ අරමුණ ගැනීම පරිච්ඡිජ්ජ ග්‍රාහී භාවේ. හරනේ, පරිච්ඡිජ්ජ ග්‍රාහී භාවේ. එතකොට මේක කියන්නේ එහෙම අරමුණු ගැනීමක් නෙවෙයි. හොඳ බලන්න, තෘෂ්ණාවෙන් අභිනිවේශ කිරීම වශයෙන්. අභිනිවේශ කියන්නේ එක්තරා විදිහකට පරාමර්ශණය කරනවා, වැරදි ලෙස සැලකීමක් සිද්ධ කරලා දැඩිව ඇලමින් අරමුණ අත නොහැරීම මින් අදහස් වේ. ඒ කියන්නේ හොඳට අල්ල ගන්නවා. අර කුම්භීල ග්‍රහණය ගැති උපාදාන වලත් අපි ඒකට හම් වෙනවා. උපාදාන කියලා කියන්නේ දැඩිව ගැනීම. දැඩිව ගැනීම. ඒ වගේ තමයි ලෝභය කරන්නේත් ආරම්භණය අතහරින් නැතුව අරගන්නවා. අතහරින් නැතුව අරගන්නවා. එබැවින් ලෝභය මක්කටා ලේපයක් වැනිය මක්කර දැඩිව ඇලමින් අරමුණ අත නොහැරීම මින් අදහස් වෙනවා. හරනේ, අත නොහරමින් ගන්නවා කියන එක මේකේ. ඒ නිසා ආරම්මන ග්‍රහණයේ ලක්ෂණ කොට ඇති, දැන් බැලුවම ආරම්මන ග්‍රහණයේ ලක්ෂණ කොට ඇති ධර්ම කියලා ගත්තම චිත්තේ විඥානයේ තමයි ආරම්ම ග්‍රහණ ලක්ෂණ කොට තියෙන්නේ. නමුත් ලෝභයේත් ආරම්මන ග්‍රහණයේ තමයි ලක්ෂණය. හැබැයි ආරම්මන ග්‍රහණය විස්තර කරන්නට ඕනේ. කොහොමද ඒක විස්තර කරන්නේ? ඒ පාලියෙන් කිව්වොත් එහෙම මොකද කියන්නේ, හතරේ තියෙන ෆුට්නෝට්. ආරම්මණක් ගහනම් මමං ඉදන්ති තණ්හා බිනිවේශ වශයෙන් අබිනිවිස්ස. අබිනිවිස්ස කියන්නේ අබිනිවේශ කරමින් කොට කියන එකයි. අබිනිවේශ කරමින් ආරම්මනස අවිසජ්ජනං න ආරම්මන කරන මත්තං. අරමුණු කිරීම මාත්‍රේ නෙවෙයි, අරමුණු කිරීම මාත්‍රේ තමයි විඥාණය කරන්නේ. අරමුණ අනිත් අරමුණෝනේ වෙන්කොට ගැනීම, ගැනීම මාත්‍රේ. ඊට අමතර දෙයක් එක කරන්නේ නැහැ. එතකොට ලෝභය කරන්නේ අවිසජ්ජනං අතහරින්නේ, දැඩි ලෙස අරගන්නවා. උදාහරණේ මක්කටාලේපෝවිය. මක්කටාලේපේ කියලා කියන්නේ මඳුරු අල්ලන්න තියෙන ලාටුව. ඒකට ඇවිල්ලා මඳුර අත ගැහුවම අතහැරගන්න බැර. මක්කටාලේපේ යනු නිරුකණේ හාමුදුරන් විවරණය. මක්කටාලේපේ යනු වඳුරන් ඇල්ලීම පිණිස ගස්වල තබන ලද්ද තබන තද ලාටු වර්ගයේ. එහි සැපුණු වඳුරාට යන්නට නොදී ඒ ලාටුවෙන් අල්ලා ගන්න ලැබේ. ලාටුව තමයි අල්ලගන්නේ. ලාටුවෙන් වඳුරව අල්ලගෙන තිනවා ගම් එකකින්. ඒතර බැලුවොත් එහෙම දැන් ගම් එකේ මොකක් හරි දැන් ගම් එකක් බිත්තියේ ගාලා කොළේ ඇලවුවොත් එහෙම ගම් එක බිත්තියේ ඇලවිලා බිත්තිය අල්ලගෙන කොළෙත් අල්ලගෙන ඉන්නවා. ගම් එක තමයි අල්ලන් ඉන්නේ දෙපැත්තෙන්. එතකොට වඳුරාට එහි සැපුණු වඳුරාට යන්නට නොදී ඒ ලාටුවෙන් අල්ලා ගන්න ලබන්නේ. එමෙන් ලෝභයද මාගේ භාර්යාවය, මාගේ හිමියාය, මාගේ දරුවාය, මාගේ ගේය, මාගේ වත්තේ, මාගේ කුඹුරේ යනාදී හසු වූ දේ තදින් අල්ලා ගන්නේ. ඔය තමයි ලෝභයේ හැටි. හරිනේ, ආරම්මණ ග්‍රහණය කියන්නේ ගැනීම, තදින් ගැනීමක් මෙතන තියෙනවා. ඒතර ලෝභයෙන් ගැනීම, ඒකේ විශේෂයෙන් එක තමයි ලෝභයේ ගැනීම අතහර ගන්න අමාරු. ඒක තමයි ඒකේ තියෙන අවුට්කම් එක. සහ ඒකේ වැදගත්ම දේ තමයි ලෝභයෙන් යමකට කැමති වුණාම ඒ අරමුණෙන් වෙන්වීමට අකමැතියි අපි. අකමැති වෙනවා. එතකොට ඒක තමයි කියන්නේ තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං කියන අවුට්කම් එකේ. නිසා ලෝභය ගෙන දෙන්නේ වෙනම අවුට්කම් එකක්. ඒක කොච්චර යහපත් දෙයක් ලෙස වර්ණනා කරත් ඒක දුක්ඛයක් සහිතව ඉඳීමක් තමයි ලෝභයක් සහිතව ඉන්නවා කියලා කියන්නේ. ලෝභය ඉන්නවා යනු තෘෂ්ණ බය සහ ශෝකයේ සමග ඉඳීමක්. මොකද ලෝභයේ අවුට්කම් එක තමයි ශෝකයේ සහ බය. ඒ හේතුව මේ අරමුණෙන් වෙන් වෙන්නට සිද්ධ වෙනකොට, වෙන් වෙන්නට යනකොට ශෝකේ එනවා, වෙන් වෙනට පස්සේ ශෝකේ යනවා එනවා, වෙන් වෙන්න යනකොට බිය එනවා. මේ ඔක්කොම මේකේ අවුට්කම්ස්. ඒ නිසා තමයි බුදුරණන් හසේ තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං කියලා දේශනා කරේ. තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං. එතකොට යමෙකුට කිසිම අරමුණක් කෙරෙහි තෘෂ්ණාව නැතිනම් ඔහුට බය සහ ශෝකය කියන එක කොයිම ක්‍රමයකින්වත් එන්නේ නැහැ. මොන අරමුණකින්වත්, කවර ක්‍රමයකින්වත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඒක උපදින්නේ නැහැ. ඒ නිසා මේ ලෝභය සමග ඉන්නවා කියන එක දුකක් සමග වාසය කිරීමක් කියලා අපි මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ අභිසංග රසෝ ලෝභෝ තත්තක කපාලේ කිත්ත මංසපේසී විය. අභිසංග රසෝ, හරිනේ, අභිසංග. අභිසංග කියන්නේ අරමුණ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගන්න අභිසංග කියන එකේ තේරුම තමයි අභිමුඛ වෙලා ඇලෙනවා කියන එක. අභිමුඛ වෙලා ඇලෙනවා කියන එක. අභිමුඛල. ඒතර ඒකේ අභිමුඛල ආසත්ති කියන අභිමුඛල ඇලෙනවා, අභිමුඛ වෙලා කැමති වෙනවා කියන එක ආසත්ති කියන එක. ආසත්ති කියන එක අර්ථ ගන්න පුළුවන් ඇලෙනවා, කැමති වෙනවා කියලා. හරිනේ. එතකොට ලෝභයේ අභිසංග එනම් ආසත්ති හේවත් කැමති වීම කෘත්‍ය රසයේ කොට ඇත්තේය. අභිකංකනා කැමැතිවීම. එතකොට අභි කියන උපසර්ගයෙන් සමහර පොත්වල දක්වලා තියෙනවා අභිමුඛ වෙලා ගත්තා කියලා. අභිමුඛ වෙලා කැමැති වුණා. නැත්නම් අභිමුඛ වෙලා ඇලුනා කියලා ගන්නත් පුළුවන්. හරිනේ? ඒක කෘත්‍ය රසයේ කොට ඇත්තේ. එතකොට මේ ලෝභය මේව කෘත්‍ය රසයට හේතුව කැමැති වෙනවා. අරමුණෙහි අර ඇලෙනවා ලෝභයෙන් අල්ල ගන්න දෙන්නේ නැතුව. හරිනේ? එතකොට මෙම කෘත්‍ය රසයට හේතුව එහි ආරම්මන ග්‍රහණ ලක්ෂණයයි. අභිසංග රසයෙන් යම් කිසි අරමුණකට ගිජු වූ බැඳුණු සත්වයා ලුද්ධ නම් වේ. යේන ලෝභේන ලුද්ධාසේ සත්තා ගච්ඡanti දුග්ගති අනාදී පාඨ වලින් කියවෙනේ මා අදහස. බුදුරජාණන් දේරනවා යේන ලෝභේන ලුද්ධාසේ යම් ලෝභයකින් සත්වෙක් ලුද්ධ වුණා නම් බැඳුණා නම් නැත්තම් ඒකේ යම් අරමුණක බැඳිලා ඇලිලා ගිජු වෙලා ඉන්නවා නම් සත්තා ගච්ඡanti දුග්ගතින් ඒ සත්වයේ අකුසල කර්ම සිද්ධ කරලා කුසල් සිද්ධ කරන්නේ නැතුව ඒ ලෝභයෙන් ඒ දේවල් ආස්වාදනය කරමින් ඒ කාමෙහි යෙදෙමින් නැත්නම් ඒවා ආස්වාදනය කරමින් කුසල් වල යෙදෙන්නේ නැතුව දුර්ගති යනවා කියන එක තමයි මේ දේශනාවේ තේරුම. ආරම්මණයේ ඇලෙන කැමැති වෙන ස්වභාවයෙන් ලෝභයේ රත් වූ කබලකළු මස් කැවෙල්ලක් බඳුය. මොකද වෙන්නේ මේ කැමැති වීම ආසත්ති භාවයක්. ප්‍රාර්ථනා කරන බවක් කැමැති වෙන ගතියක් මේකේ තියෙනවා. ඇලිච්ච ගතියකුත් මේකේ තියෙනවා. අභිමුඛ වෙලා ඇලිච්ච ස්වභාවයකුත් මේකේ තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම අභිසංග රසයෙන් යම්කිසි අරමුණ ඉතින් ආරම්මණයේ ඇලෙන කැමැති වෙන ස්වභාවයෙන් ලෝභයේ රත් ලෝභය රත් වූ කබලෙහි වූ මස් කැබල්ලක් බඳුය. රත් වූ කබලෙහි වූ මස් කැබල්ල දෙවි දෙවි එහිම ඇලෙන්නාක් මෙන් ලෝභය භාර්යාවක් ඕනෑය, හිමියෙකු ඕනෑය, දරුවන් ඕනෑය, මිලමුදල් ඕනෑය, ඇඳුම් පැළඳුම් ඕනෑ යනාදී කාමනීය වස්තුනි එල්ලෙන්නේය. ඒකේ ඇලිලා තියෙනවා අවශ්‍යතාවය. දැක්කනේ ආසත්ත්‍ය කියනකොට අවශ්‍යතාවයත් අපිට එනවා. ඒකේ ඇලිච්ච භාවයකුත් තියෙනවා. එතකොට දැන් අපි පළවෙනි ඩයග්‍රෑම් එකට ගියොත් මේකෙදි දැන් ඇලිච්ච භව තියෙනවා. ඊළඟට දැන් මේකේ එනවා කැමැතිවීම එකක් තියෙනවා. ඒකට ගිජුවීම, ඇලීම, කැමැතිවීම. එතකොට ඇලිච්ච භාවය මේකට කැමැති වෙන භව, කැමැතිවීම, ඇලුණු භව. අපි ඒකේ පළවෙනි එක මෙතනින් අයින් කළා. ඇලීම විතරක් අපි දැන් දාමු. එතකොට ඇලීම, කැමැතිවීම මේ සියල්ල. එතකොට දැන් මේ ලෝභේ එතන මේ කැමති වෙන ගෙද කාන්දම මේක කැමති වෙනවා වගේ හොයනවා වගේ මේ පැත්තට බර වෙනවා වගේ ගිහලා මේකෙ එල්ලෙනවා ඉතින් ගිහිල්ලා හරිනේ එල්ලෙන බවකුත් තියෙනවා. ඊට පස්සේ එතන මේකේ තව එකක් තමයි එල්ලීම කියලා එකක් තියෙනවා. එල්ලෙනවා ඒ අරමුණෙහි. ඇලීමම තමයි විදිහට ගත්තොත්. හරි. ඊට පස්සේ මේකේ මොකද වෙන්නේ? රත් වූ කබලෙහිලු මස් කැබල්ලක් බඳුය. මොකද රත් වූ කබලෙහි මස් කැබල්ලක ස්වභාවය? රත් වූ කබලෙහි මස් කැබල්ල දෙවි දෙවි එහිම ඇලෙන්නාක් මෙන් ලෝභෙද භාර්යාවක් ඕනෑ, හිමියෙකු ඕනෑ ආදී ලෙසට කාමනීය වස්තු එල්ලෙන්නේ. දෙවි දෙවි මේකෙම ඇලෙනවා, මේකෙම එල්ලෙනවා, මේකෙම එල්ලෙනවා, මේකෙ ඇලෙනවා, මේකටම නැඹුරු වෙනවා. මේ පැත්තට අර යම් කිසි ආකර්ෂණීය ගතියක්, ඒ පැත්තට ගලා යන ගතියක් මේකෙ තියෙනවා. ඒතර අභිමුඛ වෙලා තමයි මේක කෙලිම ඍජුවම අරමුණට ඇලෙන ගතියක් තමයි අදහස් කරලා තියෙන්නේ. ඒක අභිසංග කියලා කියන්නේ. අභිකංකනා, අභිකංකනා. ඊට පස්සේ ඔන්න ඊළඟ ලක්ෂණය පච්චුපට්ඨානය. අරමුණෙහි දැන් ලක්ෂණය කියලා ගත්තේ අරමුණ අතහරින් නැතිව දැඩිව අල්ල ගැනීම කෘත්‍ය රසයේ තමයි. ඒකට කැමති වෙන ගතියක් තියෙනවා. ඒකේ කැමති වීම අනුව ඒකේ ඇලෙන ගතියක් තියෙනවා. ඒ කැමති වීම අනුව ඒකේ ඇලෙන ගතියක්, ඇලිලා තියෙන ගතියක්, එල්ලෙන ගතියක් අපිට හම්බ වෙනවා. ඇයි ඒ? අර දැඩිව අල්ල ගැනීම නිසා. දැඩිව අල්ල ගැනීම නිසා. ඊට පස්සේ අපරිච්ඡාග පදට්ඨානෝ ලෝභෝ තේලංජන රාගෝ විය. හරි. අපරිච්ඡාග ලෝභය අරමුණ අතන හැරීම වැටීම කොට ඇත්තේ. අතහරින්න කැමති නැහැ. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ලෝභයේ තියෙන ඊළඟ කතර අතහරින්නට කැමති නැහැ. අතන හැරීම අපි ගමු තව ඉදිරියට ගත්තොත් අත නොහැරීම අතහරින්නට බෑ. අතහරින්න දෙන්නේ නැහැ. දැන් ඒ ලෝභයේ තියෙන ගැඹුර නිසා සමහර වෙලාවට අපිට ධනය අතහරින්න අමාරු වෙනවා. සමහර පුද්ගලයන්ව අතහරින්නට අමාරු වෙනවා. සමහර අයගේ ජීවිතය අතහර ගන්න අමාරු වෙනවා.
කොටින්ම මේ පංච උපාදාන ස්කන්ධය අතහැරගන්න බැරි වෙනවා. මොකද අපිට ඕනේ ආරම්මන ග්‍රහණයක්. අපි කැමති නැහැ මෙහි නිරෝධයකට පත්වන්නට. ඒකට කැමති නැහැ. ඒක තමයි මේකේ ප්‍රධානකම දෙන අතහරින්නට බෑ. ඒ නිසා ලෝභයෙන් කරන මේ ලෝභයේ තියෙන අපරිච්ඡාග පදට්ඨාණය තමයි මේ සසර අපිව ගෙනියන්නේ. මොකද ලෝභය දුරු කරනන් කතාව ඉවරයිනේ. ලෝභය මේක අතහරින්නේ නැහැ. මොකද හරියට තෙල් සායමක් වගේ. තෙල් සායම කියන එක ඇඳුමක රැඳිලා තිබුණොත් එහෙම ලේසි නැහැනේ. එක එක ඩිටර්ජන් වර්ග දාලා තමයි ඒක යවන්නට තියෙන්නේ. සාමාන්‍ය අපි කියනවා තෙල් ගාව ගන්නට යා. මොන මොන කුණු ගැහුණත් අපිට යවා ගන්න පුළුවන් සුදු රෙද්දක යුනිෆෝම් එකක ග්‍රීස් වගේ තෙල් ටිකක් ගෑවුනොත් යවන එක ලේසි නැහැ. ඒ කොච්චර සබන් දැම්මත් යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒතන කියන්නේ තේලංජන රාගෝවිය කියලා. තෙල් වලින් ඇති වෙනවා තේලංජනය කියලා කියන්නේ ඒ තෙල් වලින් පැල්ලමක් ඇති වෙනවා. එතකොට ඒ පැල්ලම ඇති කරන ඒ තෙල් පැල්ලමක් ඇති කරනවා ඒ තෙල් වලින් ඒකට තමයි තේලංජන රාග කියලා කියන්නේ. ඒක ඒ පාට කරනවා අප්පප තෙල් වලින් යම් ඇඳුමේ යම් වර්ණයක් ගන්නීමක් වෙනවා. තේලංජන රාග. එතකොට ඒ කසට තෙල් පැල්ලම වගේ එකක් තමයි මෙතන අදහස් කරන්නේ. තෙල් සායම. එතන ලෝභයේ අරමුණ අතනු හැරීම වැටහිම් කොට ඇත. මෙහි උපට්ටාන ආකාරය. අතහරින්නේ නෑ මෙයා. යන්නේ නෑ. ඒ කියන්නේ මේකෙන් ඉවත් වෙන්නේ නෑ. මේකෙන් පස්සෙම ඇලිලා තියෙනවා. තේලංජන රාගය. ඊට එසේත් නොමෙතිනම් ලෝභයේ පච්චුපට්ටානය ඇලුණු අරමුණ අතහැරීමට දුෂ්කර බව. අන්න ඒක තව දැන් මේකේ තවත් ඇතුළකට යනවා අපි. අත නොහැරීම කියන එක තවත් ගැඹුරින් විස්තර කරනවා. අතහැරීමට දුෂ්කර බව. බලන්න ලෝභය සම්බන්ධයෙන් පැතිකඩ කීයක්ද මම මෙතන. අපිට ලෝභයට ඇලෙන ගතිය හොඳට, ඒ කියන්නේ ගම් එක වගේ ඇලෙනවා, කැමති වෙනවා, එල්ලෙනවා, අතහැර ගන්නට බෑ, ඊට පස්සේ අතහරින්නට දුෂ්කරයි. ඉතින් මේ පච්චුපට්ඨානේ ලෙස දැක්වුවට මේවත් ඇත්තටම ලෝභයේ තියෙන ගුණ. ලෝභයේ තියෙන ගුණ. මේ ලෝභයේ ස්වභාව ලක්ෂණ තමයි මේ ගැබ්බෙලා පේන එක වැටහෙන ආකාරය කියලා ගත්තට ඇත්තට මේවයි ඇතුලේ තියෙන ගුණ. කෘත්‍ය ලක්ෂණයයි කෘත්‍ය රසයයි අනිවාර්යෙන් එකේ තියෙන ගුණ දෙකක්. ඒකේ ඒක වාදයක්ම නෑ. ඒකේ ලක්ෂණ වලට ගන්න. ඒකේ කෘත්‍ය රසයයි ලක්ෂණය මාරු කරන්න පුළුවන් කියලා. ඉතින් පච්චුපට්ඨානේ ගත්තමත් ඒකෙත් මේ ගුණ තමයි මතුවෙලා පේන්නේ. මොකද නැත්නම් අමුතු වෙන විකාරයක් පේනව නෙවෙයි. දැන් ලක්ෂණය හරි මොනවා හරි නැති දෙයක් වැටහෙනවා කියලා එකක් නෙවෙයි. ඉතින් ඒ ගොඩක් වෙලාවට ඵල පච්චුපට්ඨානේ නම් වෙන දෙයක් නෑ වැටහෙන්නේ. උපට්ඨානාකාර පච්චුපට්ඨානේදී ගොඩක් වෙලාවට ඒකෙම තියෙන කෘත්‍යයකින් ආපු ගුණයක් ඒ වගේ දැත්ත වැටහෙන්නේ. දැන් මෙතනදී අතනොහැරි අත හරින් නැති භාවයක් වැටහෙනවා. මොකද හේතුව මේකේ මේ ඇලීම නිසා, කැමැතිවීම නිසා, එල්ලීම නිසා මේක ගලවන්නට බැහැට කාන්දම අයින් කරන්නට බැහැ. ඒ උපමාව දී තින්නේ දැන් කාන්දම ගත්තොත් මේක නම් ගලව ගන්න පුළුවන්නේ. මේක ලස්සන උපමා තේලංජන රාගෝවිය. තේලංජන ඒ කියන්නේ මොකද්ද තෙල් සායමක් බඳුයි කියලා බලමු. ඒකේ තව ක්‍රමයක් තමයි මේ පච්චුපට අතහැරීමට දුෂ්කර බව ගන්නත් කියනවා. ඒක දුෂ්කරයි අතහරින්නට. ඒ තරම් ඒකේ ඒ ලෝභයේ තියෙනවා අරමුණට වැදුනට පස්සේ ඒක ගලවන්න ලේසි නෑ. මොනම ක්‍රමවලින් අපි ඒක අයින් කරන්න හැදුවත් ඒකේ කහට ඉතිරිලා තියෙනවා. ඔය සමහරලාට සමහර අයට කියන ඔය මුලින්ම මොනවා හරි කාගේ හරි හිත දිනාගෙන ආදරයක් එහෙම ඇතුණාට පස්සේ ගොඩාක් කල් ගියත් ඒකේ අර යම් කැමැත්තක් අපේ හිතවල ඒ පුද්ගලයෝ කෙරෙහි තියෙනවා වෙන්නට පුළුවන්. එහෙම ගතියක් එන්නට පුළුවන් සමහරුන්ගේ ජීවිතවල. ඒ තමයි ඒක තේරුම් ගන්න මේ තේලංජන රාගයේ ස්වභාවය. ඒ කියන්නේ මේ සමහර දේවල් තියෙනවා, සමහර බැඳීම් තියෙනවා අපිට ඇයින් කරගන්න. ඒක විශේෂයෙන් දරුවන් වගේ කට්ටිය කෙරෙහි ලොකුවට පිහිටනවා. ඒ කියන්නේ දරුවා මොන කරදරයක් කරත් සමහරවල් අපි ඇත්තටම අපිට අකමැති. අපි ඇත්තටම යාව එළියට, ඒ කියන්නේ යාව ප්‍රතික්ෂේප කරනවා. ඒ කරන සමහර දේවල් වල. නමුත් හිත ඇතුලේ අපේ ඒක අමතක කරගන්නට අමාරු වෙනවා. ඒක විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට ගොඩක් තියෙන්න පුළුවන්. තියෙනවා. ඒ සමහර දේවල් සම්බන්ධයෙන් අපිට ලේසියෙන් එළියට යන්නට අමාරු, බැඳීම ගොඩක් වැඩි වෙන්නට පුළුවන්. ඉතින් ඒක මතක තියාගන්නට ඕනේ මේ ලෝභයේ තියෙන ස්වභාවය. මේක සම්පූර්ණයෙන් ගලවන්නට ඕනේ අපි. මේක සම්පූර්ණයෙන් ගලවන්නට ඕනේ මේ සසරෙන් එතර වෙනවනම්. සම්පූර්ණයෙන් මේක මකන්නට ඕනේ. එතකොට ඒ දැන් මොක් හරි මේ ඩිටර්ජන් එකක් දාලා මේක යවනවා වගේ මේක සම්පූර්ණයෙන් ගලවන්නට උනේ. එදාට කිසිම මේකක් නෑ. හැබැයි බලන්න ඒකෙත් සමහර වෙලාවලට ඒ වාසනා ගුණේ බලපෑම තියෙනවනේ. ඒක හොඳම උදාහරණය. ඒ හොඳම උදාහරණය මහා ප්‍රජාපතියෙන්. මහා ප්‍රජාපති ගෝතමිය මම කල්ප ලක්ෂයක් බෝසතාණන් වහන්සේගේ මව් නැත්තම් කිරි මව් මව් ලෙස ඇවිල්ලා මව් සමහරාත්න බල ඇත්තම අම්මා සමහර බලා ගන්න කියන හැම ඉතින් ඇවිල්ලා අන්තිමාත්ම භාවයේ මායාදේවිය කාලක් ක්‍රියා කරලා පස්සේ තමන්ගේ හදා වඩා ගත්තා නන්ද කුමාරයා කිරි මව් වුණ දින මෙතුමව හදා වඩා ගත්තා ඉතින් රහත් වුණා රහත් වෙලා සියලු කෙලෙස් නැසුවා නැසලා පිරිනාම් පාන්න යනකොට එදා යන දවසේ ප්‍රජාපතිය කියනවා මට ඔබගේ ශරීරයේ අවසාන වතාවට බලන්නට ඕනේ කියලා. ඒතකොට මේක ලෝභයෙන් ආදරෙන් ආපු එකක් නෙවෙයි. ඒ මේකේ මට පැහැදිලි තේරෙන්නේ මේකේ වාසනාව. ඒ කියන්නේ ඒ තරම් බෝසතාණන් වහන්සේ එක්ක පැමිණිලා බෝසතාණන් වහන්සේගේ ජීවිත මව් කෙනෙක් බවට ජීවත් වෙලා අර චූල පදුම මොකද අර චූල ධර්මපාල ජාතකයේ මට මතක හැටියට අර අතපයම කැපුවට පස්සේ අන්තිමට තමන්ගේ ස්වාමියාට කියන මේ දරුවගේ මේ දර කොටේ බඳු ශරීරය දෙනවා මං හදාගන්න කියලා. ඒ තරම් බෝසතාණන් වහන්සේට ආදරයක් බැඳීමක් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ රහත් වෙලත් බලන්න ඒකේ අවසානයේ පිරිනම් පාන දවසේ ශරීරය බලන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ රහත් එතුමීට ලෝභයක් තිබුණා නෙවෙයි. ඒක මම පෞද්ගලිකව සලකන්නේ ඒ ආපු දරු සෙනෙහසේ ඉෆෙක්ට් එක වාසනා ගුණය ප්‍රජාපතිය තුළ තිබිච්ච බව. එතකොට ඉතින් ඒ නිසා මේක ලේසියෙන් යන එකක් නෙමෙයි මේ ලෝභය කියන්නේ. එහෙම කියලා මම සාධාරණීකරණය කරන්න දෙපා. ඒක මේක දුරු කරන්නට ඕනේ. මේකේ රළු ගතිය නැත්තම් ඒ කෙලෙස් ස්වභාවය අපි නැසි කරන්නට ඕනේ. මේකෙන් තේරුම් ගන්න මේක හරි බලවත් දෙයක්. ඉතින් මේ අපි කතා කරන්නේ දැන් තමන්ගේ බාහිර වස්තුන් දරුව මුණුබුරෝ ඒ කට්ටිය ගෙවල් දොරවල් ස්වාමියා බිරිඳ ඔක්කොම බාහිරයින එක බාහිරනේ මොනවා වුණා ආධ්‍යාත්මයේ තේරෙද මේක බලවත්ම තියෙන. තමන් කෙරෙහි තියෙන එක තමයි ලොකුම එක. එතකොට ඒ තමන් කෙරෙහි පවතින ඒ ලෝභය ඒ ආසාව දුරු කරනවා කියන එක ලේසි දෙයක් නේ. තමන්ගේ රූපය කෙරෙහි, තමන්ගේ චිත්තය කෙරෙහි, තමන්ගේ දියුණුව කෙරෙහි, තමන් මම කියන අදහස සම්බන්ධයෙන් තියෙන මේක දුරු කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා අර මොනවද බලමු අපි. අරමුණක් අත් නොහත 396 අරමුණක් අත් නොහරින ස්වභාවය අනුව ලෝභයේ තෙල් සායමක් බඳුය. මේ රෙරුකණේ හැමතරම් විස්තරය. තෙල් සායම වස්ත්‍රාදී යමක තවරන හොත් පහ කිරීමට ඉතා දුෂ්කරය. කොතෙක් සේදුවද එය නොයයි. ඊට පස්සේ ලෝභයද අල්ලා ගද්දේ ලෙහෙසියෙන් නොහරනා බැවින් තෙල් සායමක් බඳුයි. ඒ නිසා දැන් ඔන්න අතහරින්නේ නැහැ, අතහරින්නට දුෂ්කරයි. දෙකම මේකේ තියෙනවා. ඒකේදී අර මක්කටලාපේ තමයි මට කියන්න උතන මක්කටලාපේ කියලා කියන්නේ වඳුරු අල්ලන ලාටුවක් බඳු එකක්. ඒක උපමාවක් සමහර පොත්වල ඒ ලස්සන උපමාවක්. දැන් වඳුරා ගිහිල්ලා මක්කටාලේපය තියෙනකොට ඒක නිකන් ඒක කරන්නේ බෝඩ් එකක වගේ මේ ලීයක මේ තලපේ වගේ මේක ගාලා තියෙනවා. ඉතින් වඳුරාගේ ස්වභාවය හැමතිස්සෙම මේ දිලිසෙන දේවල් ලස්සන දේ අතපත ගන්නවනේ. ඉතින් මෙයාට ගිහිල්ලා මොකද කරන්නේ? මේ ලස්සනට දිලිසෙන මේ අවුවට වැටලා තියෙන මේක අරගෙන ගිහම අල්ලනවා මෙයා. අල්ලපු ගම අත ඇරෙනවා. ඊට පස්සේ අනිත් ඒ අත ගලවන්න අනිත් අතින් ගහනවා. එතකොට ඒ අතත් ඇරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කකුල යොදනවා කියන්නේ කකුලත් ඇරෙනවා. අනිත් කකුල ඒකත් ඇරෙනවා. දැන් අත් හතරයි අත් දෙකයි කකුල් දෙකයි කියන අංග හතරම ඇරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ඔළුවෙන් මේක ගලවන ඔළුව ගන්න. ඔළුවත් ඇරෙනවා. එතකොට දැන් අංග පහෙන්ම මෙයා පංචාංගයෙන්ම මක්කටාලේපය ඇල්ල ඉන්නවා. වැද්ද ඇවිල්ලා ඉතාම පහසුවෙන් මේ සතාව අරගෙන ගිහිල්ලා මස් කරලා විකුරනව හෝ කනවා. එතකොට මේක උපමාව දීලා කියනවා මොකද්ද පංච කාමය සම්බන්ධයෙන් අපි සමහර අරමුණු දැකලා ඇහෙන් අපි එකට බැඳෙනවා. ඊට පස්සේ ඒක තමයි එක අතකින් අලේ ශබ්දයෙන් බැඳෙනවා. ගඳ සුවඳින් ශරීර සුවඳ ගඳ සුවඳින් මේකට. ඊට පස්සේ රසයෙන් බැඳෙනවා. ශරීර රසයෙන් කියලා ඒ කට්ටිය හදලා දෙන කෑම නිසා වෙන්නට පුළුවන්. අවසානයේදී ලොකුම බැඳීම සිද්ධ වෙන්නේ කායික ස්පර්ශයෙන්. කායික ස්පර්ශයෙන් සම්බන්ධ වුණාට පස්සේ ඒ බන්ධනය අත්හැර ගන්නට අමාරු වෙනවා. මේ විදිහට අර ඔළුවෙන් ගැහුවට පස්සේ වඳුරට කිසිම අවසානයක් නැහැ. That's the end of the story. කොම ටික මෙයා වෙලා ඉවරයි. ඒතර ඒ නිසා මොනවා හරි chance එකක් හපලා හරි එළියට ගන්න පුළුවන් ඉඩ තින ඔළුව තියනකම්. නමුත් මෙතනදී ඒකත් නැති වෙනවා. ඒ වගේ පංචේන්ද්‍රියන් තුලින්ම මේ අරමුණට ඇලිලා බැඳුනට පස්සේ ක්ලේශ මාරය එහෙම නැත්නම් මච්චු මාරය නැත්නම් අපි අරගෙන මේ සංසාරයට ඇදලා දානවා. අපිට ගැලවීමක් නැති වෙනවා. ඉතින් ඒක තමයි මක්කටාලේප උපමාව සමහර පොත්වල විස්තර තියලා කරලා තියෙන ක්‍රමය. ඉතින් ඒකේ දරුණුවම දක්වා දෙනවා කායික ස්පර්ශයෙන් ඇතිවෙන ආසාව නැත්නම් ඒ ඇතිවෙන බන්ධනය ගොඩාක් ලොකු බන්ධනයක් ලෙස දක්වලා තියෙනවා. ඊට පස්සේ මෙන්න පදට්ඨානේ මොකද්ද? මේකේ ආසන්න කාරණා මොකද්ද? සංයෝජනීය ධම්මේසු අස්සාද දස්සන පදට්ඨානෝ
සංයෝජනය සංයෝජනීය කියලා කියන්නේ සංයෝජනයන්ට හිත කියන එකයි. ඒ කියන්නේ සංයෝජනයන් විසින් අරමුණු කළ හැකි සංයෝජන විසින් ගත හැකි සංයෝජන විසින් බැඳිය හැකි ධර්ම කියන එක. සංයෝජනයන්ට හිත ධර්මවල ආස්වාදයේ දැකීම ලෝභය හට ගැනීම ආසන්න හේතුවයි. ආස්වාදි දැකීම බලමු මූල ටීකාවට අනුව ආස්වාද දැකීම යනු අස්සාද දිට්ඨියයි. අස්සාද දිට්ඨිය කියලා පදයක් අපිට හම් වෙනවා. මේක අපිට හම් වෙන අතර පටිසම්භිදාමග්ගෙත් අස්සාද දිට්ඨි අස්සාද දිට්ඨි ආස්වාද දර්ශනය කියලා එක. ඒක ආස්වාද දර්ශනය ලෙස ගන්න පුළුවන්. හැබැයි අස්සාද දිට්ඨිය කියන තමයි ඒක දක්වලා තියෙන ආස්වාද දෘෂ්ටියයි. හරිනේ? ඒක අර්ථ දෙකම ගන්න පුළුවන්. අපි කියන දෘෂ්ටිය සහ නිකන් හුදු දැකීම ලෙසත්. එතකොට අස්සාද දස්සන පදට්ටහන. ඒක අස්සාද දෘෂ්ටියයි. පටිසම්භිදා මාර්ග අටුවාවට අනුව අස්සාද දිට්ඨි යනු රූපාදී අරමුණවල ආස්වාදෙහි පවතින දෘෂ්ටියයි. ඒ කියන්නේ ආස්වාද මේ ආස්වාදයේ කියන මාතෘකාව සවිස්තරව කතා කරා ඒ දවස්වල. යම්කිසි අරමුණක් හෝ ධර්මයක් හේතු කරගෙන සුඛය සහ සෝමනස්සේ හටගනී නම් ඒ තමයි මේකේ ආස්වාදය. මේ සුඛ සෝමනස්ස දෙක තමයි ආස්වාදය. මොකද මේ සුඛ සෝමනස්සයෝ අපිට ආස්වාද කරන්න එක ගැන ඇලෙන්නට ඒක 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 ආස්වාද කරන්න පුළුවන් නිසා. ඒතර මේ ධර්මයේ මේ රූපයේ තියෙන ආස්වාදය තමයි මේ සුඛ සෝමනස්ස දෙන්න. එක්ක සුඛ සෝමනස්ස දෙන්නගේ හට ගැනීම නැත්නම් සුඛ සෝමනස්ස දෙදෙනා. හරිනේ? එතකොට දැන් ඒ නිසා මේ රූපය ආස්වාදනීය දෙයක්. මේක අගය කළ යුතු දෙයක්. ඇයි ඒ සුඛ සෝමනස්සයන් හටගන්න නිසා. එතකොට රූපාදී නිසා හටගන්නා සුඛ සෝමනස්ස වේදනා රූපාදී ආස්වාදයයි. එම ආස්වාදයේ ශාශ්වතේ නිත්‍ය කියා හෝ විනාශවන්නේ කියා හෝ එම ආස්වාදයේ නිත්‍ය වූ හෝ යම් දිනක විනාශවන්නහු ආත්මය සැපවත් කරන්නේ යයි දැඩිව ගැනීම මින් අදහස් වෙනවා. එතකොට මේ ආස්වාදයේ මේ ඇති කරන සුඛ සෝමනස්සයෝ නිත්‍යයි කියලා අරගෙන හෝ දවසක විනාශ වෙනවා කියලා අරගෙන හරි විනාශ වුණත් ඒක ඒ කියන්නේ ඒක ආස්වාද කරමින් නැත්තම් විශේෂයෙන්ම ඒ නিত্য වූ අනිත්‍ය විනාශ වෙන්නා වූ ආත්මය මේ සුඛ සෝමනස්ස දෙන්න සැපවත් කරනවා. ආත්මය කියලා එකක් තියෙනවා. ආත්මය මේ සුඛ සෝමනස්ස දෙන්න සැපවත් කරනවා කියලා සලකලා දැන් ආස්වාද දෘෂ්ටිය ලෙස සලකන්නේ. හරිනේ? එතකොට යන්නේ දැඩිව ගැනීම මින් අදහස් වෙයි. එතකොට මේ වගේ දර්ශනයක් තියෙනවා නම් ඒ කියන්නේ උදාහරණයකට ඒ කියන්නේ සරල වශයෙන් ගත්තොත් ඒක දෘෂ්ටි මට්ටමින් ගියොත් ඒක බලවත්. ඒක සරල වශයෙන් හිතමු අපි දෘෂ්ටිය පැත්තකින් තියලා මේ දේ හොඳයි කියලා ගන්න එක. ඒක යු කියන්නේ මේ දේ සැපවත් කියලා සලකන එක. එතන හිතුවම ඇති. ආස්වාද දෘෂ්ටිය කියන්නේ මොනවා හරි දෘෂ්ටි ගතික අවස්ථාවක්. ඒ කියන්නේ මේවා සැපවත් මේ ලෝකයේ සැපවත් අසවල් ස්වර්ගයේ තමයි සැපවත් අසවල් දේ තමයි සැපවත් අසවල් පංචකාමයේ තමයි සත්වයාගේ සැබෑම විමුක්තිය. ඒ වගේම එහෙම නැත්තම් මේ ධ්‍යානය තමයි සත්වයාගේ තියෙන නියම සැපය. මේ ආදී ලෙසට සැලකීම දැඩි අදහසකින් සැලකීම තමයි ආස්වාද දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් සාමාන්‍ය බෞද්ධයෙක් ලෙස ගත්තත් අපිට දැන් එහෙම දෘෂ්ටියක් නැති වුණාට අපි සියල්ල අනිත්‍ය දුක අනාත්මයි කියලා යම් දර්ශනයක ඉන්නවනේ. ඉතින් සමහරවිට අපි සමහර දේවල් මේ කෑම රසවත් දෙයක්, මේ පුද්ගලයා සැපයලවන දේ, මේ නිවස, මේ තැන, මේක හොඳ දෙයක්, මේ ඇඳුම ආදී ලෙසට ඒක ආස්වාදනි, මේක සැපවත් කරන දෙයක්, මගේ ආත්ම භාගයේ ජීවිතය, මගේ ආත්ම භාවය සැපවත් කරනවා ලෙස අපි සලකන බවක් තියෙනවානේ. ඒතර ආස්වාදයේ දටින් දකින්න මේක හොඳ දෙයක්. එහෙම සලකවම හරි. කියන්නේ මේක හොඳ දෙයක්. එහෙම සලකන තමයි ලෝභය ඇති වෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. කියන්නේ ලෝභනීය දැන් හොඳට කල්පනා කරන්න සරලව මේක අර ආස්වාද දිට්ටි කියන වචනේ තිබ්බ හින්දා මම මේ විවරණය දුන්නේ. නමුත් සාමාන්‍ය සරල විදිහට ගත්තම අපිට මොනවා හරි වස්තුවකට අපි ඇලෙන්නේ ඇයි? ඒ අවස්තුවෙන් අපිට යම්කිසි සැපයක් නැත්නම් අපිට පහසුවක් තියෙන නිසා. ඒක තමයි ඇත්ත. දැන් උදාහරණයකට අපේ ජීවිතයට හානි කරන අපේ ජීවිතේ විනාශ කරන්න යන දෙයක් එක්ක ඇලෙන්නේ නැහෙනේ. එහෙම කෙනෙක් අපි ළඟ තියාගන්නෙත් නැහැ. එහෙම කරන්නේ නැහැ. ඉතින් එහෙම තියාගන්න ඕන. ඒක මොකක් හරි මොන හරි විකෘතියක් වෙන්නට එපා. මොකක් හරි එහෙනම් අවුලක් එතන තියෙනවා. සාමාන්‍යයෙන් අපිට සැපයලවන ඒ කියන්නේ දරුවෝ අතරක් සමහරලාවට අපිට කියන දේ රහන් නැත්නම් සමහර දරුවන් අතහැරලා දානවා. හැබැයි අපිට සැප යහපත ගැන දෙන සතුට උපදවන අපේ සිත සතුට කරවන අපිට උපකාර කරන ඒ දරුවාට තමයි වැඩිපුර ඇලෙන්නේ. එහෙම තමයි ඕන කෙනෙක්ට පුද්ගලයෙක් ගත්තා තවගෙන නැත්නම් අපිට සැපයලවනවා නම් ඒ කෙනා සමාජයට යා වැසුරු කිරීමෙන් Tamanට සමාජයේ යම් සම්භාවනීය භාවයක් කියනවා. ඒතකොටත් අපි කැමති. සමහර වාහනේ එහෙම තියෙනවා, මේ වාහනය තියෙනකොට තමයි සමාජයේ තැනක් තියෙන. නැත්නම් එතන මේ වාහනේ යන කොට තමයි සැපේ ලැබෙන්නේ. ඉතින් මේ ආදී ලෙසට සමහර තනතුරු වලට අපි කැමති වෙන්නේ. අපිට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. සමාජයෙන් අපිට ලොකු මේකක් ලැබෙනවා. ඉතින් ඒ විදිහට බැලුවම මේ ලෝභය කියන එක, කැමැත්ත කියන එක හටගන්නේ මේ වස්තුවෙන් සුකසෝමනස්සයෝ තමන්ට හටගන්නවා, මාව සැපවත් කරනවා, මගේ යහපත පිණිස පවතිනවා, මගේ හිතසුව පිණිස පවතිනවා කියන හැඟීම උඩ. නැත්නම් ලෝභය හටගන්නවා. ගොඩක් වෙලාවට මේක අර ලෝභ මිශ්‍ර දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, කල්යාණ මිත්‍රයෝ කෙරෙහිත් ඒ හැඟීම නම් මේ මුන්නහන්සේ ඇසුරු කිරීමෙන් මට සහපත සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් අපිට ශ්‍රද්ධාව නේද යහපත වෙනවා. නිර්වාණ ධාතුව ගැන, කුසල කර්ම ගැන අපිට ඇති වෙනවා. ඒක ඥානයේ සලකන එක වෙනම දෙයක්. කල්යාණ මිත්‍රයෝ ගැන මුන්නහන්සේගෙන් මට යහපතක් සිද්ධ වෙනවා. එතන පොඩ්ඩක් සමහරට ලෝභය මිශ්‍ර වෙන්නට පුළුවන්. ඒක සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේටත් වුණා. ඒක එච්චරම සලකන්නට දෙයක් නෙවෙයි. ඒක ඕන කෙනෙක්ට වෙන්නට පුළුවන්. අපිට උනත් අපේ ආචාර්යවරු ගැන එහෙම හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය. නමුත් අතනදි වෙන්නේ මේක තමන්ට සැපේ පිණිස කියලා ලොකු ගිජුකමක් නැත, කැමැත්තක්. ඒකට බැඳීමක් ඇති වෙනවා. ඒතර තියෙනවා බලවත් ලෝභය. ඒතර මේ හැමතැන ඒ ලෝභයට බර වෙනකොට තමන්ට සැප පිණිස, තමන්ට යහපත පිණිස මේ පවතිනවා කියන දර්ශනය වැදගත් වෙනවා. ඒතර මේක ආස්වාදනීය දෙයක් ලෙස සැලකීම කියන එකක් තියෙනවා. ඒ නිසා තමයි ඒ කිව්වේ අස්සාද දස්සන. දැන් පච්චුපට්ඨා පදට්ටාණේ වෙන්න ඕනේ ලෝභයෙන් අන්‍යෝදයක්නේ. පදට්ටාණ කියන්නේ හේතුවනේ, හේතුවයි ඵලයි එකම වෙන්න බෑනේ. එතකොට මුලට කියන්නේ අස්සාද දෘෂ්ටිය තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. ඒතර අස්සාද දෘෂ්ටිය කියනකොට අපි පාටිසම්භිදා මාර්ගයේ හැටියට එතන අර කිව් මේක. ඉතින් ඒක ඒ මට්ටමට ගියේ නැති වුණත් අපි යම් කිසි වස්තුවක් අද අර වගේ එකක් තියෙනවනේ, ඒක දැඩියම ලෝභයට හේතු උපකාර වෙනවා. සාමාන්‍ය විදිහට අස්සාද දර්ශනයේදී අපි යම් කිසි දෙයක් යම් කිසි දෙයක ආස්වාදය, ඒක නිසා සැප එළවනවා, මේක මට යහපත පිණිස හේතු වෙනවා, මේක නිසා සුකසෝමනස්සය උපදිනවා කියන දර්ශනේ තියෙනකොට අන්න ඒ ලෝභයට කැමති, ඒ දෙයට ඇලෙනවා. එහෙම තමයි අපි කඩේකුණත් ගිහලා බඩුවක් ගන්නකොට මේක මට ලස්සනයි බලන්න, මේ ඇඳුම ඇඳුත් මම ලස්සනට ඉඳි. සමහරලාට මේ ඇඳුම තියන් ඉන්නකොට ඇඳුමට කැමැත්තක් ඇති වෙනවා. ඒ ඇඳුම ස්පර්ශ කරන්නේ ඒක දකිනකොට සෝමනස්සයක් උපදිනවා. එතකොට තමයි අපි ගන්නෙ. දැන් මට අකමැති, අප්‍රිය සහගත, දැක්කමත් බය හිතෙන, මිනිසුත් නින්දාවටපත් කරන ඒ වගේ වස්තුවක් මිලදී ගන්නෙ නෑනේ. මිලදී ගත්ත ගමන් ඒක මගේ කරගන්න. හොඳට මතකයි දැන් කඩේකින් බඩුවක් එහෙම ගත්ත ගමන් එතනදී කෙලින්ම මගේ කියන හැඟීම එතෙන් පටන් ගෙනවා. ඒක තමයි ඊට පස්සේ දැන් කඩේ තියෙන අනිත් බඩු හොරකම් කරාද කියන එකට වඩා සැලකරි වෙන්නේ මම ගත්ත බඩු ටික හොරකම් කරාද නැද්ද කියන එකයි බලන්නේ අපි. ඒතර මේ මිලදී ගන්නකොටම එතනින් අරගන්නකොටම ඒක කැෂියර් එකට ගාවට යනකන් ගියාට පස්සේ අවස්ථා වෙනස්. ඒ යනකන් තාම අරගෙන නැහැ. ගත්ත තමයි තාම ඒක තමන්ට අයිති වුණේ නැහැ. ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. මොකද ඒ ඕන්ලා එක බඩුව දැකලා රිටර්න් වෙන්න පුළුවන්, කඩ මේ මෙයා වෙන්න පුළුවන්, එක එක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මිලදීලා ගත්තට පස්සේ එතනින් සම්පූර්ණ මම ආයනය කරගන්න. මේ ලෝභනීය විදිහින් මේකට ඇලිලා මේක මගේ කරගන්න. හොඳට බලන්න. කරගන්න හේතුව මට දර්ශනයක් තියෙනවා මේක හොඳයි කියලා. මේක යහපත් දෙයක්. යහපත් දෙයක් හොඳක් කියන එකේ තේරුම මෙය නිසා මට සතුට, සුඛය, සෝමනස්ස එනවා කියන එක. ඒක තමයි එතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට හොඳ දේවල් කෙරෙහිත් ඒක එනවා. මේ පොත, මේ ධර්ම ග්‍රන්ථය ඉතා වටිනවා. මට මේකෙන් මගේ සසර වෙනස් වෙන්නට පුළුවන් කියන හැඟීම එනවා. එතනදී වෙන්නේ ටිකක් වෙනස් ක්‍රමයකට. එතන තියෙන ප්‍රයෝජනේ දැකලා කැමති වීමක් එතන තියෙනවා. ප්‍රයෝජනේ. ඒක ගොඩක් රට ඡන්දය, කුසල ඡන්දය වැඩ කරනවා. ලෝභයක් මිශ්‍ර වෙන්නට පුළුවන්, බැරි නෑ. නමුත් අර දැනුමට එහෙම කැමති කට්ටිය, ඉගෙන ගන්න ආස කට්ටියට එතන ටක් ගාලා ප්‍රීතිය, ලෝභ සිතක් ඇති වෙන්නට පුළුවන්. ඒක විය හැකි දෙයක්. ඒවා එතරම් බාධා කරන්නේ නෑ. මොකද අපි සාමාන්‍ය වැඩ කුසල තෘෂ්ණාව කියලා අපි ඉදිරියේදී කතා කරන මේ මාතෘකාවේ යටතේ නිත්‍ති ප්‍රකරණ ණයක්‍රමයේදී ඒක මේ දවස් ටික ඇතුලේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම හරි එතනදී අර කුසලයේ සම්බන්ධයෙන් ඇති වෙන්නේ වෙනම එකක්. අතනදී කෙලින්ම මගේ කියන හැඟීම වෙන්නේ. ඒ නිසා බලන්න ධර්ම පොතක් එහෙම අරගෙන යනකොට එන හැඟීමයි ලස්සන ඇඳුමක්. හොඳට මැණික් ඔබ්බෝපු හරි මොනවා හරි ලස්සන වටිනා ඇඳුමක් අරගෙන යනකොට ඒක සම්බන්ධයෙන් එන හැඟීමයි දෙකක් එතන. අරක පොඩ්ඩක්වත් ඩැමේජ් එකක් වෙන්න බැරි විදිහට. මොකද ඒකේ වටිනාකම තියෙන හැම. ඒතොර ඒ දේ මගේ කියලා අල්ලගන්න මගේ කියලා ගන්නට හේතුව තමයි මේ දේ යහපත් දෙයක් හොඳ දෙයක්. හොඳ දෙයක් කියන එකේ තේරුම මොකද්ද? මේකෙන් මට දකින්නකොට සතුට, කායික ස්පර්ශය, පහසුව, විශේෂයෙන් සමාජීය ආකර්ෂණය, මිනිස්සු මම දිහා ලස්සනට බලන හැටි, මේ වගේ ඇඳුමක් ඇඳිනකොට තියෙන ස්ටේටස් එක, මේ හැම දෙයකින්ම තමයි මේ සුඛ සෝමනස්සේ ආස්වාදය අපි මනින්නේ. ඒ නිසා මේ වගේ මේ ඇඳුම මට යහපත පිණිස පවතිනවා කියන අදහස තමයි ආස්වාදනීය ලෙස බැලීම කියන්නේ. ආස්වාද දෘෂ්ටි කියන්නේ එහෙම එකක්. දැකීම කියන එක කියන්නේ අර දෘෂ්ටි ගතික අවස්ථාවට යන්න හිතන්න ඕනේ. ඒතකොට මේ අවස්ථාවෙන් අන්න ඒ ලෝභය හටගන්න එතන. ලෝභය එතනදී හට ගන්නවා. හරි නේද? එතකොට නිත ඒ ලෝභය හටගන්න ආස්වාද සංයෝජනීය ධම්මයිස. එතකොට මේ ඇලෙන්න පුළුවන් ධර්මයක තමයි මේක ඇතගන්නේ. මේක ලෝකෝත්තර ධර්ම කෙරෙහි හටගන්නේ. මොකද ලෝකෝත්තර ධර්ම සංයෝජනීය නෑ. ඒවා අසංයෝජනීයයි. ඒවා ලෝභයේ පරාසයෙන් සංයෝජනවල පරාසයෙන් ඉක්ම ගිහින් ලෞකික ධර්ම කෙරෙහි තමයි මේ හැඟීම එන්නේ. මීට අමතරව ඉතින් ඒ වගේ ආස්වාදයේ සැලකීම තමයි ලෝභයේ හට ගැනීමට කාරණා. හට ගැනීමට කාරණා. එතකොට ආස්වාද දකින බව. එතකොට ලෝභය දුරු කරන්න මොකද්ද කරන්නට ඕනේ? ආදීනව දකින්නට ඕනේ. ඔතනයි පොයින්ට් එක. ඒ කියන්නේ දැන් අපි නැවත මාතෘකාව ගියොත් ඒකේ බෝඩ් එකේ මේ වචන හින්දා දැන් මේ තමයි චිත්තෝත්පාදය, මේ තමයි අරමුණු සහිත කන්සිඩරේෂන්ස් සහිත එකක් මේකේ. හරිනේ? එතකොට මේකේ කැමැති වීමක් තියෙනවා. ඇලීම කියලා කිව්වා අපි එකට. නැහැ, කැමැති ඇලීම තියෙනවා සමහරවිට නේ. මුලින්ම උඩම තියෙනවා ඇලීම. ඊපස්සේ අපිට තියෙනවා කැමැති වීම. ඊළඟට එල්ලීම. ඊළඟට මේකේ තියෙනවා අතහරින්නට නොහැකි බව, අත නොහරින බව. ඊළඟට මේකේ තියෙනවා අතහැරීමට දුෂ්කර බව. තෙල් උපමාවෙන් අපි ගත්තා. කැමැති වීම ගත්තේ මස් කැබැල්ලේ උපමාවෙන්, ඇලීම ගත්තේ මක්කටා ලේපයෙන්. ඒත් අත නොහැරීම තමයි ඔක්කොම ගත්තම. හරි. ඊට පස්සේ ආරම්මණක් ග්‍රහමද ආරම්මණක් ග්‍රහණය කිව්වේ දැඩිව ඇලිලා ගන්න බව, අතන හරිලා ගන්න. ඒ නිසා මේ එකිනෙකට මිශ්‍ර වෙනවා විස්තර කරනකොට. එකිනෙක කඩලා කඩලා විස්තර කරන්න හිතන්න යන්න එපා, උගන්න නෑ වුණා. හරිනේ? ඒක ඔක්කොම මිශ්‍රණයි. ඒ නිසා පරමත්ත දීපණී හැම ඔය පොදුවේ තමයි විස්තර කරන්නේ. මොකද ඒවා එකිනෙකට සම්බන්ධයි. මේ ලක්ෂණේ වෙනයි, කෘත්‍ය රසයේ සම්පූර්ණේ වෙනයි, එහෙම කියලා ගන්න යන්න එපා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේක හටගන්නේ බලන්න. මේක හටගන්නට හේතුවන්නේ වෙන පටක් අපි ගමු. හටගන්නට හේතුවන්නේ ආස්වාද දර්ශනි. ආස්වාද දැකීම මේක තමයි හට ගැනීමට හේතුව. හරිනේ? ආස්වාද දැකීම කියලා කියන්නේ හොඳ දෙයක් ලෙස සලකනවා. හොඳ දෙයක් ලෙස සැලකීම. ඉතින් මේක සුඛය සෝමනස්සේ උපදවනවා. ඔන්න ඔතන කියන්නේ සුඛ සෝමනස්ස උපදවන සැපේ පිණිස පවතින. මෙහෙම කන්සිඩරේෂන් එකක් යනකොට මේකට කියන අස්වාද ආස්වාදයේ දැකීම කියලා. මේක තියෙනවා ලෝභය. දැන් මේකට ඇති නොවන්නට මොකද්ද අපි කරන්නේ? ආස්වාදයට විරුද්ධ දේ තමයි ආදීනවය. ආදීනව දැකීම. ආදීනව දැකීම. ආදීනව දකිනකොට ලෝභයකට අවකාශ නැහැ. මොකද ආදීනව දකින ආදීනවේ මොකද්ද? මේ ධර්මයේ දැන් උදාහරණයකට මේ අරමුණෙහිනේ. මේ අරමුණේ ආස්වාදය තමයි දකින්නේ. මේ අරමුණ කෙරෙහි තමයි මේ කන්සිඩරේෂන් එක එන්නේ. අරමුණ කෙරෙහි. මේ අරමුණ කෙරෙහි තමයි මේ කන්සිඩරේෂන් එක එන්නේ. මේ අරමුණ කෙරෙහි තමයි මේ කන්සිඩරේෂන් එක. එතකොට ආදීනව දැකීම කියලා කියන්නේ අරමුණෙහි ආදීනව දකින්නට ඕනේ. අරමුණෙහි ආදීනව දකින්නට ඕනේ. මේක ගැඹුරු මාත්‍රකාවකට විවරණය වෙන්නට පුළුවන්. මම පුළුවන් තම තිබුණොත් මේ මාතෘකාව මතු කරලා ගන්නම්. එහෙම මට ආරාධනාවක් උත්තර ආරම්භණේ සම්බන්ධයෙන් යම් විවරණයක් කරන්නට කියලා. මේක හොඳ තැනක්. මොකද මෙතනදී මම කෙටියෙන් කිව්වොත් එහෙම මෙතන ආරම්භණය, ආරම්භණයේ ගනු ලබන ආකාරය, ගනු ලබන ආකාරයේ ආරම්භණයේ රස විඳීම සහ ඊට පස්සේ රස විඳීම වශයෙන් ගනු ලබන ආකාරය, නුවණින් ගනු ලබන ආකාරය කියලා මේකේ තව බෙදිලා බෙදිලා අතුරට යන ගෑමක් කියලා එකක් තියෙනවා. ඒක ආදීනව ආස්වාද දැකීම කියන එකේදී මතුවෙන කරුණක්. එනිසා මම ලෝභය ගැන වචන ටික විස්තර කරලා අවසානයේදී පදට්ඨානය කියන එක පොඩ්ඩක් එලබරේට් කිරීමක් නේද, මොකද නැත්නම් පාඩමට නොගැලපෙන එකක් කියන එක ගැලපෙන්නේ නැහැ. ඒකක් ලෙස මේ මාතෘකාවට යන්නම්. එතකොට අරමුණ සම්බන්ධිනුත් ගැඹුරු විවරණයකට යන්න වෙනවා. එතකොට ඒක මම කරන්න උත්සාහවත් වෙන්නම් එහෙම වුණොත්. මොකද මේක දුරු කිරීමේදී ඒක වැදගත් වෙනවා. එතකොට මේක දුරු කරන්නට අරමුණෙහි ආදීනව සලකන්නට ඕනේ. අරමුණේ ආස්වාද සලකුවම ලෝභය හට ගන්නවා. හරිනේ? එතකොට මේක තමයි හේතුව. ඒ නිසා මෙතන ඉර ගැහුවේ. හැබැයි සලකලා තියෙන්නේ මෙයා පිළිබඳව. අරමුණ ආස්වාදින නිසා සලකලා තියෙනවා. ඊට පස්සේ අරමුණේ ආදීනව සලකුව ගමන් මෙයාට පවතින්නට බැරි වෙනවා. මෙයා වෙනුවට ඥානි වෙනවා. මොකද්ද අරමුණේ තියෙන ආදීනව? අරමුණ ආදීනත මේව ඇතිව නැතිව යන බැවින් අනිත්‍ය ධර්ම, ඒවා දුක්ඛ ධර්ම, ඒවා අනාත්ම ධර්ම, විනාශ වෙන ධර්ම, ජාති ජරා ව්‍යාධි මරණයට ගෝචර. මේ විදිහට මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සැලකීම අපි සිද්ධ කරනවා. මේක සිද්ධ කරනකොට මේක උපදින් නැති වෙනවා. අලෝභය මතු වෙනවා. නැත්නම් ඥානෙ මතු වෙලා ලෝභය ඉඳ නැති වෙලා යනවා. ඒ නිසා ඒකත් මෙතන වැදගත් මාතෘකාවක්. ඒ නිසා මේ ආස්වාදේනකොට ආදීනවයත් තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. මේ ආදීනවය බලන එක තමයි කරන්න ඕනේ. මීට අමතරව තෘෂ්ණාවේද, ඒ කියන්නේ දැන් අපි කෝ අර දැන් මේ වෙන එකකින් මේ සලකන්නේ දෘෂ්ටියෙන් නැත්තම් දැක්මකින් සැලකුවමද ලෝභය හටගන්නේ. එතනත් ලෝභයේ තියෙනක වෙනම කතාවක්. නමුත් මේ සැලකීමෙන් තමයි මේක හටගන්නේ. අයෝනිසෝ මානසිකාරයක් අතරම ගත්තම. ඊට අමතරව තෘෂ්ණාවේද සංයෝජනීය ධර්මවල ආස්වාදයේ දකින ස්වභාවයක් ඇත. ඒ තෘෂ්ණාවෙත් තියෙනවා. ඒ කියන්නේ මේ දෘෂ්ටිය විතරක් නෙමෙයි මේ ඊට හේතු වෙන එකේ නෙමෙයි තෘෂ්ණාවෙත් ආස්වාද බලන බවක් තියෙනවා. හරිනේ? ධර්මවල ආස්වාදයේ දකින්න ස්වභාවයක් තියෙන පැහැදිලිව මේක තියෙනවනේ. ඒ නිසානේ ඇලීම තියෙන්නේ. ඒ සංයුත්ත නිකාය ඕගතරණ සූත්‍ර ටීකාවේ දක්වලා තියෙනවා. කොහොමද සංයෝජනීයේසු ධම්මේසු අස්සාද දස්සන ස්වභාවය තණ්හාය වශයෙන් විශේෂතෝ පතිට්ඨහනං ඕගේ තරණය කරනකොට බුදුරයන් වහන්සේ කව නතර වෙන්නෙත් නැතුව උත්සාහ කරන්නේ නැතුව ඕගේ තරණය කරා. උත්සාහ කරනවා කියලා කියන්නේ පීනන්නේ නැහැ කියන එක නෙමෙයි. අධික ලෙස උත්සාහ කරොත් එහෙම අදාළ යුරට යන්නේ නැතුව වෙන තැනකට යනවා. ඇත් පැත්තට යනවා. පීනුවේ නැත්තම් උත්සාහ කරේ නැත්තම් ගිලෙනවා. එතකොට ඒ නිසා තෘෂ්ණාව උපමා කරනවා ගිලීමට. ඒක එක එක හත් ක්‍රමයකට විස්තර කරන්න පුළුවන් එක. ඒක තමයි තෘෂ්ණාව දෘෂ්ටිය. එතකොට තෘෂ්ණා දෘෂ්ටියෙන් අතිධාවනයක් කරනවානේ. එතකොට ඒ නිසා යා යුරෙක් මෝල යනවා. තෘෂ්ණාවෙන් මොකද වෙන්නේ? එයා උත්සාහ කරන්නේ නැතුව මේ සංසාරයේ තියෙන දේවල් ආස්වාද කරමින් ඉන්නවා. ඒතර පතිත්තහන වෙලා ගිලෙනවා. මොකද වෙන්නේ? සංයෝජනීයසු ධම්මේසු අස්සාද දස්සන ස්වභාවය තණ්හාය. සංයෝජනීය වූ ධර්මවල ආස්වාදයේ දැකීම ස්වභාව කොට ඇති තණ්හා වශයෙන් විශේෂයෙන් පතිත්තහනේ සිද්ධ වෙනවා. අපතිට්ඨං අනායුහං ඕගං ඕගමතරී කියලා නිකුවේ. මම ඉන්නේත් නැතුව අධික ලෙස උත්සාහ කරන්න නැතුව ඕගේ තරණය කරා. ඒතර ඉන්දියම තමයි පතිත්තාන. ඒතර තෘෂ්ණාවෙන් මේ දේවල් වලට ඇලෙනවා කියලා කියන්නේ අපි සසරෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්නේ නැතුව මේ දේවල් වල කාලය ගත කරනවා. ඒ නිසා ඒක විශේෂ මාත්‍රකාවක්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ප්‍රතිපත්ති දෙන්නේ නැත්නම් භාවනා කරන්නේ නැත්නම් සිල් සමාදන් වීමක් ඊට පස්සේ බුද්ධ වන්දනා ආදී නොකිරීමක් ආනාපාන සතියට කාලය වැය නොකිරීමක් ප්‍රත්‍යවේක් භික්ෂුවක් නම් ප්‍රත්‍යවේක්ෂා නොකිරීමක් බණ ඇසීම කල් දැමීමක් ඒ වගේ දේවල් කරනකොට හොඳට බලන්න මොකක් නිසාද මේ කරන්නේ නැත්තේ. මොනවා හරි වෙන දෙයකට කැමති වෙලා එක්කෝ නාට්‍යයක් බලන්න, ට්‍රිප් එකක් යන්න, දරුවන්ගේ වැඩ කටයුත්තක් මගෙන වෙන්නට ඕනේ. නමුත් ඒ වලට අපි අර ඒ වලට තමයි කැමැත්ත රුචිකත්වයේ තියෙන්නේ. ඒ හේතුව තමයි මේක තමයි මට සැපගෙන දෙන්නේ. ට්‍රිප් එකෙන් තමයි සැපෙන්නේ, මැච් එකෙන් තමයි සැපෙන්නේ, මේ දරුවන්ගේ වැඩෙන් තමයි මට සැපෙන්නේ කියන ඒවල ආස්වාදනීය භාවය සලකනවා. ආස්වාදනීය භාවය සලකනකොට මොකද වෙන්නේ? අන්න ප්‍රතිපත්තියෙන් බැහැරන එක පතිත්තාන. ඒලට ගිලෙනවා. ගිලෙනවා කියන්නේ සසරෙන් එතරවීමක් සිද්ධවන්නේ නැහැ. හරි. එතකොට ඒ නිසා තමයි රේරුකාණී ඡන්ද වෙන මහා ස්ථවිරයෝ අරමුණ ආස්වාදනීය දෙයක් වශයෙන්ගෙන මක්කටා ලේපයක් ලෙස අරමුණේ ඇලෙන ස්වභාවයේ ලෝභයයි කියා අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ දක්වා ඇත්තේ. ඊළඟට මේකේ තෘෂ්ණාවේ නදී ස්වභාවයක් තියෙනවා. වැලක් ලෙස ස්වභාවය තියෙන එක මම අනිත් දවසේ විස්තර කරන්න. ඒක ලස්සන නිසා පොඩ්ඩක් කාලේ ගනිමු මම. ඊට අමතරව තවත් ලෝභයේ තියෙන ලක්ෂණ මොන සමාන තවත් පද විග්‍රහය අපි ධම්මසංගිනී ක්‍රමයට එනවා. ඒක මට දවස් 2-3ක් විතර යයි. විස්තර කරගන්නට. ඊළඟට කුසල තෘෂ්ණාව කියලා විශේෂ තෘෂ්ණාව හැඳින්වීමක් තියෙනවා. ඒක සේවිතබ්බ තෘෂ්ණාව. ඊට අමතරව තෘෂ්ණාවේ තියෙනවා සසර අරගෙන යන භාවය, ද්විතීයක භාවය සහ විශේෂ මේකක් ලෙස ආරාධනාවකුත් තියෙන නිසා ආස්වාද ආදීනව පදට්ඨානේ යට මාතෘකාවට අරගෙන ආස්වාද ආදීනව දෙන්න අරගෙන අරමුණ සම්බන්ධයෙන් සැලකීම කොහොමද මේ ඒක හැමෝටම වැදගත් වෙයි. ලෝභයේ ඉක්මවන්නට අරමුණ ගැන කොහොමද බලන්න ඕනේ කියන මාතෘකාව වෙනවා. ඒ අනුසාරයෙන් අරමුණෙහි තියෙන ටිකක් ගැඹුරු මාතෘකා ටිකක් අරමුණෙහි ආකාරය කියන අරමුණ ගණ ගත හැකි ආකාරය, අරමුණ විඳීම, අරමුණ සැලකීම, ආකාරයේ රසය කියන මේ කම්ප්ලෙක්ස් මාතෘකාවකට පොඩ්ඩක් ටච් කරලා යම් මේකක් කරලා ඊළඟ පාඩම් වලට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ පාඩම ටිකක් දිගට ඇදෙයි. මොකද ලෝභයේ පද 100ක් අපිට හම් වෙන නිසා 100ම එක දවසින් කතා කරන්න බෑ. හැමෝටම මේක තේරෙනවා. ඉතින් අපි දවස් දෙක තුනක් විතරයි ඒ ටිකක් කතා කරලා ඉතිරි රසවත් දැන් ඉස්සලම තියෙන ටෙක්නිකල් ටික විස්තර කරගන්න ඕනේ. ටෙක්නිකල් ටිකට තමයි ලෝභයේ ධම්මසංගිනී හඳුන්ලා තියෙන පද ටිකක් තියෙනවා. මේ පද ටික විස්තර කරන එක ටෙක්නිකල් පදට. ඒකේ ලස්සන රසවත් මාතෘකාවක් තියෙනවා. බෑ ගොඩක් ව්‍යාකරණානුකූල පද විග්‍රහය යන්න වෙනවා. ඒකට තමයි හෑන්ඩ් අවුට් එක සම්පූර්ණ වෙන්නේ. ඊට අමතරව තමයි රසවත් මාතෘකා කීපයක් තියෙනවා. කුසල තෘෂ්ණාව සම්බන්ධයෙන් වටමූලයක් වෙන හැටි, සංසාරේ ගන්නට අපිට උපකාර වෙන ද්විතීයක අපේ සහයට ඉන්නේ මේ ලෝභය, දුක්ඛ සමුදය සත්‍ය වගේක් විස්තර කරන්නේ. ඒක චතුරාර්ය සත්‍ය පාඩමකදී විස්තර කරා අනාගතයේදී. ඒ නිසා මේ ප්‍රධාන වශයෙන් මූලික ලක්ෂණ කිහිපයක් කතා කරලා අස්සාදාදීනව පැත්තත් කතා කරලා මාත්‍රා මේ මොනවද ආරම්භණයටත් පොඩි මේකක් කරලා ඊළඟ පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අද ගත්තොත් එහෙම අවසන් කරන්න කලින් අපි ලුබ්බතීති ලෝභෝ කියන පද විග්‍රහය කතා කරා. ලෝභෙහි ලක්ෂණේ රසයේ පච්චුපට්ඨානේ පදට්ඨානේ කියන මාතෘකා හතර කතා කරා. ඔය හතර තමයි කතා කරේ. ඒක අවසන් කරන්න තියෙන්නේ ලෝභේ දැන් බලන්න අපි ඊළඟ දවසේ එනකොට මේක ඔළුවේ තියාගෙන ඉන්න. ඇලෙන භව තියෙනවා, කැමැති වීම තියෙනවා, එල්ලෙන භව තියෙනවා, අතහරින්න නැති භව තියෙනවා, අතහරින්න දුෂ්කර භාවය තියෙනවා. තවත් මේක එකතු වෙයි. මේ එකතු වෙනකොට මේක ඊටාම සංකීර්ණ මාතෘකාවක් බවට පත් වෙනවා. ලෝභය සංකීර්ණ විය යුතුයි. මොකද මේක තමයි දුරු කිරීමට අපහසුම ධර්මය. මතක තියාගන්න. අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව දුරු කරන්න අමාරුයි. මොකද ඒක 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 තමයි වහන්නේ සත්‍යය. ඒක හරි අමාරුයි. හරි. නමුත් තෘෂ්ණාවේ තියෙනවා තෘෂ්ණාව කැමති නැහැ තෘෂ්ණාව දුරු කරන්න. ඔය තමයි ප්‍රශ්නේ. එයා අනිත් පැත්තට අදිනවා. එයාට තියෙනවා ඒකට ඉවත් කරන බලයක් තියෙනවා. අරයා කෙරෙහි ගිජු කරන අවිද්‍යාවෙන් ඉන්නේ අන්ධ වෙනවා. ඒක තේරෙන්නේ. තෘෂ්ණාව මොකද්ද වෙන්නේ? අන්ධ වීමට වඩා වෙන පැත්තකට අපිව ඇදගෙන යනවා. එතකොට ඒ කියන්නේ අවිද්‍යාවද අපිට තේරෙන්නේ නැහැ කොහෙද මොකද්ද කියලා. අරකදී වෙන පැත්තකට ඇදගෙන ගිහිල්ලා ඒකේ අපේ කාලය අරගෙන ඒකේ හොඳයි හොඳයි කියලා ඒකේ යොදවනවා, ඒකේ අලවනවා, ඒකේ ගැලවෙන දෙන. ඒ නිසා තමයි කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්ම අතර දුප්පජහ ධර්මය. දුප්පජහ පජහති කියලා කියන්නේ දුරු කරන. දුප්පජහ කියන්නේ දුරු කිරීමට අතිශයින්ම අපහසු ධර්මය තමයි මේ ලෝභය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමු දුක්ඛය ඇති කරවන ධර්ම කතා කරනකොට අවිද්‍යාවත් කර්මයවත් නොගෙන තෘෂ්ණාව පමණක් දුක්ඛාරය සත්‍ය ලෙස කතා කරන්නට යෙදුනේ. ඒකත් අපි සැකවින් ඉදිරියේදී කතා කරමු. එහෙනම් අවසන් කරනවා මේ ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
තවසරයි. ඔබ
වහන්සේ කිව්වා මුලින්ම පටන් ගන්නකොට ලෝභේ නිසා ආරම්භන ග්‍රහණය වෙනවා කියන එක. ඉතින් මම අහන්නේ ඇත්තටම ඒක අපි දැන් අපි ධර්මයට ගිහිල්ලා නෙවෙයි. දැන් ඇසෙන් ආරම්භණක් ගත්තාම චක්කු විඥානය නැහැ. ඒ චක්කු විඥානය හැදෙන අවස්ථාවේදී එතෙන්දි විඥානයේ විතරයි යාපත වෙලා ආරම්භන ග්‍රහණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ තණ්හාව එන්නේ ඔබ වහන්සේගේ පැත්තෙන් මම ඉතින් රිෆ්ලෙක්ෂන් එකක් ඇහෙනවා. මේ ආරම්භන ග්‍රහණය දෙවෙනි සැරේ කියන්නේ තණ්හාව ඇති වෙන්නේ. එතකොට ඒ චිත්ත වීතියේ වත්තපණ අවස්ථාවේදී එහෙම නැත්නම් ඊට පස්සේ න අනිත් චිත්ත වීතිවලදීද කියන එක මේ වෙලාවේ වහන්න පුළුවන්.
මේක සාමාන්‍ය ජවන මට්ටමේ තමයි එන්න පුළුවන්. ඒ වීතියෙම එන්න පුළුවන්. ඊට පස්සේ වීතියට එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන වෙයි ආරම්භනක් ග්‍රහණ එක පටලව ගන්න එපා. මොකද හේතුව ඒක පැහැදිලිවම කිව්වා. මෙතන ගන්න ආරමුණු ගැනීම මාත්‍රයේ පමණක් නෙමෙයි. මේක මේ අටුවාවේ තියෙන විස්තරය ආරම්භනක් ගන්න ලක්කනෝ ලෝභෝ කියන එක තේරවාද විවරණ මේක. මේ ලෝභයේ ආරම්භනක් ග්‍රහණේ ලක්ෂණ කොටත් මෙහි ආරම්භනක් ග්‍රහණ ආරමුණු ගැනීම මාත්‍රයේ නෝවේ. ආරමුණු ගැනීම මාත්‍රය කියන්නේ විඥානයේ කෘත්‍යයක්. ආරම්භනක් ග්‍රහණයක් අපි කතා කරන විඥානයේට මෙතන කියන්නේ තෘෂ්ණාවෙන් අභිනිවේශ කිරීම වශයෙන් දැඩිව ඇලෙමින් ආරමුණ ගැනීම. ඒ නිසා එතන ග්‍රහණයක් තියෙනවා ගැනීමක්. නමුත් ඒක දැඩිව ඇලෙමින් ගැනීමක් තමයි තියෙන්නේ. පරිචිච්ඡ භාවයක් නෑ. පරිචිච්ඡ භාවයක් වෙන් කිරීමක් කියලා එකක් නෑ. පරිචිච්ඡ භාවය කියන එක තියෙන්නේ තෘෂ්ණාවේ sorry සමායන චිත්තයේ සංඥාවේ සහ ප්‍රඥාවේ සහ දෘෂ්ටියේ තියෙනවා කියලා සලකන්නට පුළුවන්. පරිචිච්ඡ ග්‍රාහි භාවය. හැබැයි ග්‍රහණය තියෙන්නේ චිත්තයේ. මෙතන තියෙන්නේ ලෝභයට තියෙන ග්‍රහණයක් ගැනීමක් පරිචිච්ඡ නොකර ඒ ගැනීමෙන් අදහස් කරන්නේ මේකට ඇලෙමින් අතහරින් නැතුව දැඩි ලෙස අල්ල ගැනීම තමයි මෙතන අදහස් කරන්නේ. එහෙම නැතුව චිතේ තියෙන ආරම්මණක් ග්‍රහණය විතරක් නෙවෙයි. ඒක නෙවෙයි. දැන් මොකද හේතුව හැම ධර්මයක්ම ආරමුණ ගන්නවා කියලා කියන්නට පුළුවන්. එක විදිහකට. සිත්යේ ආරමුණ ගන්නකොට. ඒ නිසා හැම චෛසික ධර්මයක්ම ආරමුණ ගන්නවා කියලා කියනවා. ඒකට කියනවා අපි ද්විතීය ආරම්මණක් ග්‍රහණය කියලා අපි කලින් පාඩමක මම කතා කරලා තිය අවුරුදු ගානකට කලින්. ඉතින් ඒ නිසා මේ ওই විදිහට ඒක වෙනම විදිහකට විස්තර කිරීමක් ලෝභයේ කෘත්‍ය ලක්ෂණය.
එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවන සමය ඒ කාර්මයේ ඉස්සරහට වැටීම දි පැහැදිලි වෙයි කියලා මම හිතනවා. ස්වාමීන් වහන්සේ දෙවන සමය.
දෙවන සමය.
ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය මේ යම් කිසි අපිට යම් කිසි දෙයකට ලෝභයක් අපිට ඇති වුණොත් ඒ උනාට ඇති වෙනකොට අපිට ස්වාමීන් වහන්සේ මේ ලෝභයේ
ඔහෙම තමයි. දැන් විතක්ක සන්තාන කියලා සූත්‍රයක් බුදුහාමුදුරන්ගෙන් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ වෙලාවේ කියන්නේ ඉතින් විතර්ක සන්තාහණය ක්‍රම පහකට විතක් ඒ කියන්නේ කාම විතර්ක ආදියාම ව්‍යාපාද විතර්කාම ක්‍රම පහකට ඒක නවත්තන්නට පුළුවන්. ඉතින් එකක් තමයි වෙන අරමුණකට පහම එකපාර පිළිවෙලට මතක නැහැ. වෙන අරමුණකට සිත යොමු කරනවා ඔන්නෝම එක එක උපක්‍රම ගන්නට තියෙනවා. එහෙම අරගෙන බැරිම නම් මොකද කරන්නේ? අර කියනවා මේ දිව තල්ලේ හපලා දත් දෙක තද කරගෙන හරි ඒ විතර්කයට එන්න දෙන්න එපා. ඒක සිහි කරන්න එපා. එහෙන් කොහොම හරි ඉවත් වෙන්නට ඕනේ. දත් මිටි කාගෙන තල්ලේ නැරයි ඊට පස්සේ වීරය කරන්නට ඕනේ එක අරමුණකට හිත ගේන්නට. හොඳ හොඳ කුසල අරමුණකට. ඒ නිසා දැඩි විහිරියකින් දැඩි පරිශ්‍රමයකින් කෙලස් යට කරන්නට ඕනේ බැරි අවස්ථාවලදී. එමු නිකන් ඒක ෆ්‍රී ෆ්ලෝ එක යන්න දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ අපි දෙන්න හොඳ නැහැ ඒකට. ඉතින් එහෙම පුළුවන් තරම් ඒ තමන්ගේ අකුසල විතර්කය යටපත් කරගෙන එන්න දෙන්නේ නැතුව යටපත් කරගෙන ඒක ජය ගන්නට ඕනේ. මොකද ඒ අකුසල විතර්කේ තියාගෙන විදර්ශනා වඩවඩ ඉදිරියට යන්න බෑ. ප්‍රතිපත්ති සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ කියන්නේ අර මොකද්ද මොකද්ද කෛරාචේ කෛරාතේනම් දල්ලමේනම් පරක්කමේ සිතිලෝහි පරිබ්බාජෝ භීයෝ ආකිරතේ රජං. කරනවා නම් කරන එක දැඩි වීරියකින් කරන්න, උපරිම දාලා කරන්නට. කෛරාචේ කෛරාතේනම් දල්ලමේනම් පරක්කමේ, හොඳ දැඩි වීරියකින් කරන්නට. සිතිලෝහි පරිබ්බාජෝ, පරිබ්බාජ කියලා කියන්නේ අපේ ශාසනික ප්‍රතිපදාව, පැවිද්ද බ්‍රහ්මචර්යාව. තව ගිහි අයට ගත්තොත් එහෙම මේ ත්‍රිවිධ ශාසනයේ හික්මීම. සිතිලෝහි පරිබ්බාජෝ, ඒ කියන්නේ අපි ලහු වීරියකින් මේක සිද්ධ කරනකොට භියෝ ආකිරතේ රජං, හොඳ වැඩිපුර කෙලෙස් ජනනය කරනවා. ඊට පස්සේ තමයි ඒ නිසා අපි ඒක දැඩි වීරියකින් දැඩි උත්සාහයකින් කෙලස් යටපත් කරමින් තමයි මේ ගමන යන්නට ඕනේ. එහෙම නැතුව ඒකට මොනවත් දැන් ඔය සමහර කෙනෙක් රියැක්ට් කරන්න නැතුව බලන් ඉන්න කියලා. ඒ බලන් ඉඳීමත් එක විදිහක උත්සාහයක් නේ. දැන් උදාහරණයකට මොකද්ද
ඒක ඩෙලිබරේට් ඇටම්ප්ට් එකක් නේ. දැන් උදාහරණයකට ලෝභයක් ආම ඒකෙම දිගට දිගට ෆ්ලෝ එක යන්න දෙන්නේ නැතුව සිහියෙන් නෑ නෑ මොනවත් නොකර බලන් ඉන්න. ඉතින් බලන් ඉන්න එක දැඩි වීර්යයකින් උත්සාහයෙන් තමයි ඒක දිහා කරන්නේ. ඒ කියන්නේ ඒක ලෝභයක් ලෙස මෙනෙහි කරන්නේ. ඒ කුසල ඒ සිත උපදවාගත්තේ නැත්නම් ලෝභයට අහු වුණා වෙනවා. ඒතර ඒ නිසා එතනත් උත්සාහයෙන් වීර්යයෙන් තමයි දැන් විපස්ස සමහරු කියනවා ඒ බලලා ඇත්තටම ඒක බලන් ඉන්නකොට අවධානයෙන් ඉන්නකොට සහ ඒකට විරුද්ධ ස්වභාවයෙන් ඒකට ඒක ඉඩ දෙන්නේ නැතුව බලන් ඉන්නකොට ඒක නැති වෙලා යනවා සිහිය ඇති කරගත්තට පස්සේ සාමාන්‍ය එක වෙන දෙයක්. හැබැයි ඒකට එකඟ භාවයේ තිබුණොත් එම් බැලුවත් කමන්නේ දැනගෙන ඊට පස්සේ ආපහු අකුසල සිතට බර වෙලා ඉදිරියට යනවා. ඉතින් අර බලන් ඉන්නකොටත් ඒක නවත්තන ක්‍රමයෙන් තමයි බලන්නේ ඇත්තේ වුණා. ඒකත් උත්සාහයෙන් කරන එකක් නේ. ඉතින් ඒ වගේ එක්කෝ වෙන වැඩක යෙදෙන්නට ඕනේ, ධර්මයක යෙදෙන්නට ඕනේ, තමන්ගේ ක්‍රියාවක රැකියාවකට නිරත වෙන්නට ඕනේ, ධර්ම මානසිකාරයකට යන්නට ඕනේ, භවනාවකට එන්නට ඕනේ, ගාථාවක් සජ්ජාන කරන. එහෙමත් නැත්නම් තමයි අර කියපු විදිහට ලොකු වීරියකින් හරි ඒක එන්න දෙන්නේ නැතුව කායිකව හරි තමන්ගේ එෆර්ට් එක දාලා ඒ සිතවිල්ල එන්ටර්ටේන් කරන්න එපා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ඉතින් ඒ නිසා මේ අපි තියෙනවා තව ගාථාවක් මට එකපාර උඩට එන්නේ නැහැ. මේ මොනවාද මොකද්ද සංකිලිට්ඨංච යං වතං සංකස්සරං බ්‍රහ්මචරියං නතං හෝති මහප්පලං. මට පළවෙනි පදේ එන්නේ නැහැ ඔළුවට. එතකොට ඒකෙන් කියන්නේ මොනවද අර කෙලෙස් සිටිවිලි ඇවිල්ලා රාගාදී සිටිවිලි ඇවිල්ලා කාගේ හරි ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ඒ ඒ ඒ බ්‍රහ්මචර්යාවට බාධක දේවල් ඒව ඇති වෙනකොට සංකිලිට්ඨංච යං වතං සංකස්සරං බ්‍රහ්මචරියං නතං හෝති මහප්පලං. ඒක මහත්ඵල ගෙන දෙන්නේ නැහැ. ඒ නිසා මේ අර කෙලෙස් එක්ක මේක මිස්ස වෙනවා කියන එක භයානකයි කතාව. භයානකයි කියන්නේ ඒක ලොකු ප්‍රතිඵලයකට යන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් මේක නවත්තගෙන උත්සාහයෙන් වීරියෙන් යනවා. ඒ නිසා තමයි කියුවේ අර පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් තැනකට අධිගමනය කරන මේක අතහරින්නේ නැහැ කියලා දැඩි වීරියකින් කටයුතු කරන්නේ කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව කුසලසිත පවත්වාගෙන විදර්ශනාව වැඩිම තැනට අදහස් කරා.
ලෝභය තීරණය වෙන්නේ ස්වාමීනාන්ද ඉෂ්ට අරමුණ අනුවද? එතකොට ඉෂ්ට අරමුණ විතරද ලෝභය තීරණය වෙන්න හේතුව වෙන්නේ? වයස ඒ මනුස්සගේ ස්වභාවය ඒ වගේ විශාල හේතු ටිකත් ඒ ලෝභය තීරණය වන්න හේතු වෙන්නේ. එක එක දේවල් ඒ වගේ විශාල හේතු ටිකක් තියෙනවා ස්වාමීනාන්ද. මේ
ප්‍රධානම හේතුව තමයි ලෝභය දුරුවෙන් ලෝභය හටගන්නට තියෙන ප්‍රධානම හේතුව තමයි ලෝභය දුරු නොවී තිබීම, අප්‍රහීන භාවයෙන් පැවතීම. ලෝභය දුරු කළා නම් ලෝභය හටගන්නේ නැහැ නේ. අනුසය අවස්ථාවේ පැවතීම ප්‍රධානම කාරණාව. කියන්නේ මාර්ගය ඉපදිලා නැහැ අපේ సంతානෙ. ලෝභය දුරු කරන අරිහත් මාර්ගය ඉපදිලා නැහැ. නැත්තම් ඒක යටපත් කරන නැත්නම් කෙනෙක්ගේ තුනී කරන දුර්වල කරන අනෙකුත් මාර්ග ඉපදිලා නැහැ. එහෙමත් නැත්නම් විස්කම්බණය කරන ධ්‍යාන විපස්සනාදී උපදිලා නැහැ. එතකොට තමයි මේ ලෝභය නැවත නැවත උපදින්නේ. එතකොට ඒකෙදි අරමුණ ඉෂ්ටනම් ස්වභාවයෙන් ඉෂ්ටනම් කොහොමත් ලෝභයට හිත කරයි. හැබැයි සමහර ලාවට අනිෂ්ට අරමුණුත් අපි ලෝභනීය ලෙස සලකන්නට පුළුවන්. ඒ වගේම ඉෂ්ට අරමුණුත් අපි ඉෂ්ට ලෙස සලකලා ලෝභයෙන් ඇරෙන්න පුළුවන්, මධ්‍යස්ථ ලෙස සලකලා ලෝභය ඇරෙන්නට පුළුවන්. ඉතින් ওই විදිහට ඔය ඊළඟසේ ඒ තම එකක් තියෙනවා අරමුණ අනිෂ්ට ලෙස සලකලා, ඒ කියන්නේ අරමුණ ඉෂ්ට ලෙස විඳි ඉෂ්ට අරමුණ ඉෂ්ට ලෙස විඳින්න පුළුවන්, මධ්‍යස්ථ ලෙස විඳින්න පුළුවන් ලෝභයෙන්. මධ්‍යස්ථ අරමුණත් ඉෂ්ට ලෙස විඳින්න පුළුවන්, මධ්‍යස්ථ ලෙස විඳින්න පුළුවන් ලෝභයෙන්. ඒ වගේම අනිෂ්ට අරමුණක් වුණත් ඉෂ්ට ලෙසයි මධ්‍යස්ථ ලෙසයි විඳින්න පුළුවන්. ඒක විඳීම. සමහරලාට තියෙනවා අරමුණ ඉෂ්ටයි එය ඉෂ්ට ලෙස සලකලා මධ්‍යස්ථ ලෙස විඳීමක් තියෙනවා. අරමුණ ඉෂ්ටයි ඒක අනිෂ්ට ලෙස සලකලා ඉෂ්ට ලෙස විඳීමක් තියෙනවා. ඔක දැන් සංකීර්ණ වෙන්න ඔය කතාව. හරි. එතකොට ඒ ඔය විදිහට අරමුණේ පැත්තෙන් ගත්තම ඒක අරමුණ මොකක් වුණත් මෙහි ලෝභය උපදින්නත් පුළුවන්. හැබැයි සමහර අරමුණු තියෙනවා අතිශයින් ආකර්ෂණීයයි ලෝභයට. ඒක අතිශය ඉෂ්ට අරමුණ.
ඉතින් ඒ ඉෂ්ඨ ආරම්මන ලෝභයට හේතුවක්. හැබැයි ඒක අරමුණ ඉෂ්ඨ වුණාට අපේ කන්සිඩර් අපේ හිතන ක්‍රමයේ වැදගත් වෙන්නේ. අපි ඒක ඒකේ අනිත දුක අනාත්ම බැලුවා නම් මේ ලෝභ කතාවක් එන්නේ නැහැ. ඒක ආස්වාදනීය දෙයක්, හොඳ දෙයක්, යහපත් දෙයක්, සැපවත් දෙයක් තිය සැලකීම තමයි ලෝභය හට ගැනීමට පදස්ථානයේ ප්‍රධාන හේතුව. ඒක අයෝනිසෝ මනසිකාරය. නැත්තම් ආස්වාද දෘෂ්ටි, ආස්වාද සැලකීම, ආස්වාද බැලීම. ඒතර ඒක තමයි අර වැරදි ලෙස සිටීම සහ ආස්වාද දැකීම ආදීනව දැකීම කියලා කියන්නේ. ආදීනවේ දකින්නවා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් මෙනෙහි කිරීම, විපස්සනා වැඩි වීම. එතකොට වෙන්නේ මොකද්ද? එතකොට ලෝභය උපදින්න ඇති වෙනවා. හරිනේ? ඉතින් ඒ විදිහට අපේ සැලකීම කන්සිඩරේෂන් එක වැදගත්. අරමුණේ ස්වභාවයත් ලොකු බලපෑමක් තියෙන නිසා දැන් අපිට සාමාන්‍යයෙන් කැමැත්ත ඇති වෙන්නේ යම් අරමුණු සමූහයක් කෙරෙහිනේ. හැම අරමුණක් කෙරෙහිම ඇති වෙන්නේ නැහැ නේ. ඒත් ඒ අරමුණේ තියෙන ආකර්ෂණීය භාවය, සැපවත් භාවය, රසවත් භාවය ඒව බලපානවා. ඊට පස්සේ වයස කියන එකත් බලපානවා සමහර කාලවලදී. මොකද සමහර කාලවල ලෝභය විශේෂයෙන් රාගය, කාම රාගය කියන එක තියුණු වෙන කාල තියෙනවා වයස්වලදී. හරිනේ? එතකොට ඒක ඔය කුඩා ළමයින් ගෙහම අර යම් කාලයකින් තමයි ඒක අවදි වෙන්න පටන් ගන්න හෝමෝන ක්‍රියාකාරීත්වය ආදීත් එක්ක. ඒකේ කාලයක් එනවා. ඊට පස්සේ ගොඩක් වයසට යනකොට ඒක සමහරුන් නම් කියනවා ඉතින් ඒක තියෙනවා කියලා, සමහරුන්ගේ අඩු වෙනවා කියලා අහලත් කියනවා ස්වභාවයෙන්. එතකොට ඊට පස්සේ ඔය සමහර සීලාදී ගුණධර්ම පූර්ණේ කරගෙන ඉන්නකොට කාලයක් තිස්සේ ස්වභාවයෙන් මේක අඩු වෙලා දුර්වල වෙනවා කියලා ගතියක් තියෙනවා. බලවත් වූ දැඩි ලෝභයක් තියෙන පුළුවන් නිකන් ඒකේ සීමා මායින් දැනගන්න. මොකද ලෝභය හැමතිස්සම සීලෙන් වැට බැඳලා තියෙන. ඒක ඇතුලේ ඉඳලා අර එළියට එන ලෝභය ඒ මෛතුණයකට බලවත්කයකට දැන් සංඝාදිශේස එහෙම කාලයක් ඉස්සර ඇක්කොත් එහෙම ඒ ලෝභවලට හිත යන්නේ නැහැ. හරිනේ? ඒක යන්නේ නැතිනේ. ඒක තමයි සීලේ වැදගත්. මේක කාලයක් රකින්නට. එතකොට තමයි ඒක ඒක ඉබේ රැකෙන්න පටන් ගන්නවා ඊට. ඉබේ කියන්නේ ඔටෝමැටිකලි අපේ හිත දමණය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සීලයක් රැකලා තියෙනවද නොතියනවා කියන එක බරියස් දාගෙන තියෙනවද නැද්ද කියන එක වැදගත් වෙනවා. ඒ නිසා Brahmacharya සීලේ හැම කාලයක් රැක්කොත් කවුරු හරි ඔවුන්ගේ ලෝභයේ හට ගැනීම ගොඩාක් අඩු වෙනවා. ලෝභේ නැති වෙනව නෙවෙයි, ලෝභේ ගොඩාක් අඩු වෙනවා. ඔවුන්ට ඇති වෙන්න පුළුවන් එක දරුණුව. නමුත් ඒක ඒක ඉඳ අඩුයි ඒක. ඒක ඒ මට්ටමට එන්නට. ඉතින් ඒ නිසා වයස බලපානවා, තමන් ඉන්න සීලය, තමන් සමාජ සමාජ තත්වය, සමාජයේ තියෙන මතිමතාන්තර, සමාජයේ ලෝකයේ ගැන සලකන දේවල්. දැන් ওই සමහරලාවට එහෙමත් තියෙනවනේ, දැන් සමහර වස්තුන් වලට අපි අයිටම්ස් වලට කැමති වෙන්නේ රැල්ලක් හැදෙනවා. ඒ ඒ ඒ ඒ භාණ්ඩේ හැමෝම ගන්නවා ගිහිල්ලා. අපිටත් ගන්න හිතෙනවා ඒක. එහෙම එකක් වෙනවා. සමහර වාහන වලට එහෙම එමුනේ හොඳට ඒක ප්‍රොමෝට් කරලා යනකොට එක එක වචන වලින් තියෙන වාහන දැන් ඒක මටත් ඒකක් ගන්නට හිතෙනවා. මොකද වෙන අයගේ කන්සිඩරේෂන්ස් උත් මට උපකාර වෙනවා. ඒක උපනිශ්‍රයක් එතන තියෙන. උපනිශ්‍රයක්. ඒ නිසා කුඩා කාලේ ඒකනේ, කුඩා කාලේ අපි අපේ දෙමව්පියෝ කැමති, වැඩිහිටිමල් සහෝදර සහෝදරියෝ කැමති දේවල් වලට අපි තෘප්ති වෙන්නේ. මොකද අපි හිතනවා ඒක තමයි අපි කළ යුත්තේ කියලා. ඒ උන් කැමති දේශපාලන පක්ෂයට අපිත් කැමති වෙනවා. ඔවුන් කැමති සින්දු වලට අපිත් කැමති වෙනවා. ඔවුන් කැමති ආහාර වල අපිත්. එතකොට කාලයක් ගිහිල්ලා සමහරලාට ඉන්ඩිපෙන්ඩන්ට් වෙනකොට අවුරුදු 18 20 සමහරු 25 30 වෙනකොට අන්න තනියම හිතන්න පෙළඹෙනකොට හිතනවා නෑ නෑ මම මගේ විදියට හිතලා තමන්ගේ රුචිකත්ව හොයාගෙන යන අවස්ථාව එනවා. හැබැයි සමහරුන්ට අරක ගලව ගන්න බැරි වෙනවා. කුඩා කාලේ ඇතිවෙච්ච ඉන්ෆ්ලුවන්ස් එක අවසානයේ දක්වා යනවා. මොකද ඒ ඉන්ෆ්ලුවන්ස් එකෙන් සමහරට අපේ සිතන ක්‍රම වෙනස් වෙනවා. මේ වගේ මේක හරි සංකීර්ණ මාතෘකාවක්. මේ ලෝභය හැටි, ලෝභය හටගන්න හේතු, ලෝභයේ ස්වභාව මේවා ගොඩක් මේවට බලපාන සංස්කෘතිය බලපාලා තිනවා. සමහර අපි ජීවත් වෙන සංස්කෘතිය ඒකතර බාහිරෙන් එන උපකාරයක් තමයි. සංස්කෘතිය අනුව දැන් සමහර ඒ සංස්කෘතියේ මිනිස්සුන්ට ලස්සන ඒවා තියෙනවා. දැන් අපේ ලංකාවේ කට්ටියට අපි තුමු ඔසරියක් සාරියක් වගේ එකක් ලස්සන වෙනවා. ඒක බටහිර කෙනෙක්ට ඒක කිසිම ලස්සනක් නැති වෙන්නට පුළුවන් ඒ ඇඳුමේ. ඒක මොකක්වත් වෙන්නේ නැහැ. ඒ කට්ටියට තියෙන ඇඳුම් වල අපිට ලස්සනක් නැති වෙන්න පුළුවන්. ඊටසො ගොඩක් බලපාන කෑම වලට ඒක මන් දන්නේ බයොලොජිකලි මොකක් හරි විවරණයක් තියෙනවද කියලා. දැන් උදාහරණයකට අපිට දැන් බුරුමෙට ගියාට පස්සේ මුලදී ඒ කෑම කන්නට බෑ. අපිට අමාරුයි ඒක අමාරුයි. සමහර ඒක දරන්න අමාරුයි ඒ සමහරලාට ඒ කෑම. ඊට පස්සේ ඒකත් අපේ ලංකාවේ කෑමක් හම්බුනොත් ඒක අපිට ගොඩාක් හොඳයි, පහසුයි, වලඳන්න පුළුවන්. හැබැයි ඒ මිනිස්සු ලංකාවට ආපු වෙලාවේදී කියනවා අපිට ඒ කෑම සමහරට ගඳක් එනවා, රසය අමුත්තක් තියෙනවා. ඒ කට්ටිය ලංකාවට ආවද කියනවා අපේ කෑම ගඳයි, අපේ කෑම කන්න බෑ, හරි අමුතු රහක් එන්නේ කියලා ඒ කට්ටිය කියනවා. ඒත් බලන්න දැන් ඒ කට්ටිය කාලයක් තිස්සේ මන්ද නැහැ, කාලකාල දිව හුරු වෙලා හරි මොකක් හරි එකක් දන්නේ. හැබැයි ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒක තාම මාද්දයක්. ඊට පස්සේ කාලයක් බුරුමේ වාසය කරනකොට බුරුමේ ඒ රටේ කෑම රස වෙන්න පටන් ගන්නවා. තමයි ඒක ආස්වාදනය කරලා ඒක රුචි වෙනවා සමහරවිට තමන්ගේ රටේ කෑමකට වඩා සමහරවිට කැමති වෙන අවස්ථාවක් එන්නත් පුළුවන් ඒ සමහර කෑම වලට. ඉතින් ওই විදිහට ඒ සංස්කෘතිය කාලයක් සේවනය කිරීම සාලයක් ඇසුරු කිරීම බලපාන. ඕකනේ අර පුද්ගලයෝ කරේ කියන්නේ මොකද්ද? පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවන්තං ජායතේ පේමං උප්පලංව යතෝදක. කෙනෙක් කෙරෙහි ප්‍රේමයක් ඇති වෙන්නට පුළුවන් බලවත් ප්‍රේමයක්. පුබ්බේව සන්නිවාසේන ඒ කියන්නේ අර ගෝසකුණාගේ සසර එකට ඉඳලා තියෙනවා. සසර සම්බන්ධයක් තියෙනවා. එතකොට එකපාර ඇලීමක් බැඳීමක් එන්නට පුළුවන්. ඊට පස්සේ සමහරුන්ට එක පළවෙනි දර්ශනයෙන් වෙන අවස්ථාවක් එනවා සමහර අයට. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඊට පස්සේ නැත්තම් පච්චුප්පන්න හිතේනවා. මෙලව කාලයක් අපි වාසය සංසාර සම්බන්ධයක් නැහැ. කාලයක් වාසය කරනකොට හොඳ ගුණ දැකලා ඒ කට්ටියගේ සමහරයට අපි කැමති වෙලා අන්න අපිට කැමැත්තක් ප්‍රියභාවයක් කෙනෙක් කෙරෙහි ඇසුරු කරලා අපි කාලෙකින් ඒක තේරුම් ගන්නවා. ඒ වගේම තමයි මිනිස්සු විතරක් නෙවෙයි සමහර ආහාර පාන වලටත් එහෙමයි. ඒක තමයි මම දැක්කේ පිට රට වලට ගියාට පස්සේ මුලදී අපිට දරන්න බෑ. දැන් සමහර බටහිර රට වල ප්‍රශ්නේ නැහැ. මොකද සමහර කෑම වලට අපි කැමති ස්වභාවය මේතනට යනකොට. අපි දැන් බුරුම වගේ රටකදී වෙන්නේ කාම්බෝඩියා වගේ රට වලට ගියාම ඒක සම්පූර්ණ වෙනස් ටේස්ට් එක. ඒක අපිට අමාරුයි දරන්න. නමුත් ඒ කාලයක් වාසය කරනකොට අපි ටික හුරු වෙන්න පටන් අරගෙන මම හිතන ඔප්ෂන්ස් නැති හින්දාත් දන්නේ නැහැ කොහොම හරි ඒකට හුරු වෙන්නට පටන් ගන්නවා. ওই විදිහට ඉතින් කාලයක් තිබීම, ඇසුරු කිරීම, සංස්කෘතිය, අන් අයගේ ඔපිනියන්ස්, ඊට පස්සේ අදහස් උදහස්, ඊට පස්සේ තමන්ගේ ඒ අරමුණේ තියෙන ඉෂ්ඨානිෂ්ඨ භාවය, ඊළඟට තමන් සිල් රකින්න නොරකින්න භාවය, තමන්ගේ වයස, හෝමෝන ක්‍රියාකාරීත්වය, ඊළඟට ප්‍රඥා දසකාදී පැමිණීම, මේ ගුණාකරණු කාරණා මේ ලෝභය හට ගැනීමට බලපානවා. හට ගන්නා වූ ලෝභයේ ස්වභාවයටත් බලපානවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම දැන් ගිහි අයට තියෙනවා සමහර දේවල් කෙරෙහි ලෝභයවල් ආසාවල් කැමැත්තවල්. ඒක දැන් අපි සිල්වත්ව ගුණවත්ව ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ට එහෙම එවෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට ලෝභය ඇති වෙන්නේ වෙන වෙන පැතිවලින්. වෙන වෙන දේවල් වලින් ලෝභය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි හිතමුකෝ මොනවා හරි උගත් භවට නැත්නම් සිල්වන්ත භවට ඊට පස්සේ සමහල්ලාවට කුටිසෙනසුනකට එතකොට ආරණ්‍ය සේනාසනයක අධිපති භවට මේ වගේ ඒක ටිකක් හරි වෙනම ක්‍රමයකට ඒ ලෝභය ඇති වෙන. ඉතින් එකම ලෝභයේ තියෙන ෆ්ලෝ අවුට් ෆ්ලෝ එක කොහොමද ඒක අනව දමන භාජනයේ හැඩය ගන්නවා වගේ වතුර ඒ තියෙන එකට අනුව ඒ ලෝභයන් වෙනස් වෙනවා. දැන් බ්‍රහ්ම අපි දිව්‍ය ලෝකෙට ගියාම අපිට මේ තියෙන මේ රූප මිනිස්සු මේ තියෙන රජකම් මේ තියෙන බලය මේ තියෙන නිවාස මේ තියෙන වාහන අපි සත පහකට ගණන් ගන්නෑ. දැන් අපි දැන් තියෙන වාහනයක් දැන් තියෙන මෙච්චර ගෙදරක් මෙච්චර මේක ඉතින් බලන්නවත් නැහැ. ඉතින් ඒ දිව්‍ය ලෝකෙට ඉතින් වැඩක් නැහැ. නිතර වෙනම මාලිගාවක් වෙනම එකක් වෙනම ජීවිතයක් වෙනම පිරිසක් වෙනම හිටපු මිනිස්සුත් අපිට මතක නැති වෙනවා. ඒ තරමට ඒක සම්පූර්ණ බ්‍රහ්ම තලයකට ගියොත් එහෙම එතනදී වෙනම එකක් තියෙනවා. ඊට පස්සේ ධානයේට සැපේ. ඒ වගේ එකක් තියෙන්නේ. එතකොට ධානලාභියෙක් නම් එයාගේ තියෙන එක තමයි කොච්චර චුද්ධ සාකාර වශීය කොහොම වශීය කොහොමද කොහොම වේගෙන් ධානය සමාදින්න පුළුවන් මොන වගේ ඊරිදිද මට පාන්න පුළුවන්. ඒ වගේ තැන්වලට ලෝභය හටගන්න. ඉතින් මේ ලෝභය හැමතැනම පැතිරිලා තියෙනවා. ඒක බවාග්‍රේ දක්වාම යනවා ගෝත්‍ර භූසිත දක්වාම පැතිරිලා තියෙන එකක්. ඒ නිසා ඒකේ විපස්සනාවත් අන්තිමට ලෝභණීය ලෙස ගන්නට පුළුවන්. ඉතින් ඔහොම ගත්තම මේක හරි දැවැන්ත පුලුල් පැතිරිච්ච මාතෘකාවක්. ඒක ඇත්තටම මේක තමයි ප්‍රශ්නේ. මේ අපේ මුළු ධර්මයේ ඉගෙන ගැනීමම මේ තේරවාද සිද්ධාන්ත වෙන්න පුළුවන්, දිනපතා බණ ඇසීම වෙන්නට පුළුවන්, ධර්මයේ ඉගෙන ගැනීම, අභිධර්මයේ ඉගෙන ගැනීම, අපි මහානදම් පිරීම, ගිහි පින්වතුන් සීල් රැකීම, ගුණ ධර්ම පිරීම, මේ සියල්ලම කවුරු හරි පාරමී පූර්ණයේ කිරීම, මේ සියල්ලම තියෙන්නේ මෙන්න මේ ලෝභය කියන මේ ධර්මය නිසා. මේක දුරු කරගන්න මේක තමයි ප්‍රධානම. ඒකට හේතුව මෝහය. හරි, මෝහය දුරු කරගන්න තමයි ඕනක. නමුත් මේ ලෝභය තරම් පැතිරිච්ච, ලෝභය තරම් ආකර්ෂණීය, ලෝභය තරම් ප්‍රශ්නකාරී, ලෝභය තරම් බාධා කර තවත් ධර්මයක් ප්‍රතිපත්තියට නැහැ. ඉතින් ඒ නිසා මැනුව ඒකේ හට ගන්න හැටි ඒව ඔක්කොම ගත්තම ඉතින් මේක ඒකද මම කිව්වේ මේක ඉතින් දිගට ත්‍රිපිටකේම අල්ලන්න පුළුවන්, කතා කරන්න පුළුවන් මාතෘකාවක් වෙන චෛතසිකයක් වගේ නෙවෙයි. ඉතින් ඔය වගේ ඔගේ සංකීර්ණ පැතිකඩ ගොඩාක් තියෙනවා.
අපි ලෝභය දුරු කරන්න කියලා ඇති කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ
කොහොමද අතීත ලෝභය නැති කරන්න බෑනේ? වර්තමාන ලෝභය නැති කරන්න බෑ. අනාගත ලෝභය නැති කරන්න බෑ. අනාගත ලෝභය. නැත්තම් මේ මොන ලෝභය ලෝභයද සමිනාක් නැති කරන්න ඕනේ කියලා අපි දුරු කරන්නේ. අපි නැති කරන්න ඕනේ දුස්සය ලෝභය. එහෙමද අපි ගන්නවා?
ඔව්, හටගත හැකි ලෝභයෙන් දුරු කරන්න. හටගත හැකි ලෝභයට පහර දීලා දුර්වල කරලා ඒක හට ගැනීම වළක්වනවා. తాවකාලික වළක්වනවා, සම්පූර්ණයෙන් වළක්වනවා. ඔක තමයි තියෙන්නේ. ප්‍රතිපදාව තියෙන ඔච්චරයි. ලෝභය වළක්වීම කියලා කියන්නේ අතීත ලෝභය දුරු කරන දෙයක් නෑ, දුරු වෙලා ඉවරයි. වර්තමාන ලෝභය දුරු කරන්න බෑ. ඒක ස්වභාවයෙන්ම සරස නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. සරස නිරෝධය කියන්නේ ස්වභාවික නිරෝධය. ස්වභාවික නිරෝධයෙන් යන නිරුද්ධ වෙනවා. අනාගත ලෝභයක් හටගෙන නෑ. හැබැයි හටගත හැකි බවක් ලෝභය තියෙනවා. ලෝභය හට ගන්න පුළුවන් එකක් තියෙනවා. හට ගන්න පුළුවන් ලෝභය කියන එක අනුප්පන්න ලෝභය. මේක නූපදී හැරීම තමයි අපි සිද්ධ කරන්නට ඕනේ. ඒකට කියනවා විශේෂ, ඒක සමහර පොතන සාමාන්‍ය අනාගත සාමාන්‍ය නැත්තම් විශේෂ අනාගතය කියලා කියනවා. ඒකට අනාගත ලෝභය කියලා කියන්න පුළුවන්. අන්න දුරු කරන්නේ අනාගත ලෝභය කියලා කියන්න පුළුවන්, වරදක් නෙවෙයි. හැබැයි ඒ කියන්නේ අර අනාගතේ හට ගන්න වෙලාවේ තියෙන ලෝභය නෙවෙයි ඒ කතා කරන්නේ. හරිනේ? එතකොට යම් ලෝභයක් අනාගතේ හටගනි නම් ඒ හටගන්න පුළුවන් ලෝභය මේ දැන් මේ අවස්ථාවේ තියෙන ඒ ලෝභය. ඒක තමයි අප්‍රහින ලෝභය කියලා කියන්නේ. මේ අප්‍රහින මේ දැන් මේ තියෙන ලෝභයට අනාගත විවහාරය දීලා තියෙනවා. ඒකට කියනවා අනාගත විශේෂය, කොහොම නැත්නම් අනාගත සාමාන්‍යය කියලා සමහර තැන්වල කතා කරලා තියෙනවා සමහර ග්‍රන්ථවල. ඒ නිසා ඒ අප්‍රහීනව තියෙන දුරු නොවිච්ච ලෝභය හටගන්නව නැවත නැවත, ඒක හට ගැනීම වැළැක්වීම තමයි අපි සිද්ධ කරන්නේ. ඒක తాවකාලිකව වළක්වනවා තදංග ප්‍රහාණයෙන්, විස්කම්බන ප්‍රහාණයෙන්. ඒක සම්පූර්ණයෙන් හට ගැනීම වළක්වනවා සමුච්ඡේද ප්‍රහාණයෙන්. ඉතින් ඒක තමයි මේ ප්‍රතිපදාවේ තියෙන ඉලක්කය. ඒතකොට ඒ නිසා අපි ළඟ හටගත හැකි ලෝභය තියෙනවා. ඒකට කියනවා uppanna ලෝභය කියලා. uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya candaṁ janēti vāyamiti viriyaṁ ārabhati citt ārabhati citta තං පග්ගන්හාති පජහති කියලා කියනවනේ එක. එතකොට ඒ අදහස් කරන්නේ uppanna කියලා කියන්නේ හටගත් අකුසලේ නෙවෙයි. හටගත හැකි අකුසලේ. uppanna රහ අකුසලේ. හටගත හැකි අකුසලේ. ඒ හටගත හැකි අකුසලයට හට ගන්නට නොදී ඉඳීම තමයි ප්‍රතිපදාව. ඒකට තමයි කුසලයේ වඩන්නට උනේ. ඒකට සම්පූර්ණයෙන් හට ගැනීම වළක්වන්නට නම් මාර්ගය වඩන්නට උනේ. එතකොට ඒ ලෝභය දුර වෙලා නැවත හට ගැනීමෙන් සම්පූර්ණයෙන් අපි මිදෙනවා. ඕකේ, ඉතින් විශේෂ මාත්‍ර ක්ලේශ ප්‍රහාණය කියන මාත්‍රකාව ඒක ඉදිරියේදී ඉතින් මේ චයිස් එකට ඉවර කරලා පස්සේ අපිට පටන් ගන්න පුළුවන්.
අපි කාමරාග පටික කියන සංහිඳ අහලා තියෙනවා අනාගාමී වෙනකම් තියෙන අරහත්යේදී තමයි සම්පූර්ණ නැති වෙන්නේ කියලා. ඒක ලෝභය කියන සංහිඳවන්නේ ඒකත් අරහත්යේදී සම්පූර්ණ නැති වෙන්නේ නැත්නම් ඉදිස්සල අවස්ථාවක සම්පූර්ණ නැති වෙනවා.
නෑ, කාමරාගය කියන්නේ ලෝභයම තමයි, වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ ලෝභයේ තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ ලෝභයේ ආකාර තියෙනවනේ බෙදීම. ඒතර රාග වශයෙන් බෙදෙනකොට අපි කියනවා රූප කාම රාග, රූප රාග, අරූප රාග කියලා. ඒකෙන් ওই රලු කියන කාම රාගය, රලු සාසියුම් දෙකම ඒක ඔය අපි කියන පංච කාම රාගයේ දුර වෙනවා අනාගාමි මාර්ගයෙන්. ඊට පස්සේ රූප රාග, අරූප රාග ටික දිරුනවා අරිහත් මාර්ගයෙන්. ඒ නිසා ලෝභය සම්පූර්ණයෙන් දුර වෙන්නේ රූප රාග, අරූප රාග දුර වුණාට පස්සේ. ඒ නිසා මේ ලෝභය දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන් සම්පූර්ණයෙන්. හැබැයි සෝවාන් ආදී මාර්ගවල දුරු වෙනවා. දැන් අපායගාමී ලෝභය දුරු වෙනවා සෝවාන් මාර්ගයෙන්. ඊළඟට රලු කාමරාගයේ දුරු වෙනවා සකෘදාගාමී මාර්ගයෙන්. සියුම් කාමරාගයේ දුරු වෙනවා අනාගාමී මාර්ගයෙන්. ඊළඟට රූප රාග, අරූප රාග දුරු වෙනවා අරිහත් මාර්ගයෙන්. ලෝභයට කියන නමක්නේ රාගය කියලා. ඉතින් කියන්නේ ඇලෙන රාගය කියලා කියන්නේ මොකද්ද? මේ රංජතිති රාගෝද මට මතක හැටියට ඔබේ පද විග්‍රහය තියෙනවා. ඒක අපිට ඉස්සරහට හම්බ වෙයි, මට දැන් මතක නෑ පදය. ඉතින් ඒක සර්ව සමාන වචන. ඉතින් යොදලා තියෙනවා සමහර තැන්වල. දැන් කාමසේවනයේ වගේවට අපි ලෝභය කියන්නේ තු රාගය කියන වචන තමයි යොදන්නේ. අපි සිංහලත් එහෙමනේ, රාගය කිව්වම එන්නේ වෙන අදහසක් නේ. ලෝභය කිව්වම එන්නේ නිකන් ලෝභයක් පොද. අපි කියනවා ලෝභියෙක් කියලා. කියන්නේ ලෝභියෙක් කියලා කියන්නේ දේවල් දෙන්න කැමති නැති, ඔක්කොම මගේ මගේ කියලා ගොඩ ගහගෙන ඉන්නේ. රාගික මිනිස්සෙක් වොත් එන්නේ නිකන් අර මෛතුණියට නේද? ඒ සෙක්ස් පැත්තට, ඒ පැත්තට බර කෙනෙක් ගැන. ඉතින් ඒ නිසා එහෙම බුදුරජාණන් වහන්සේ උනත් මේ වචන යොදලා තියෙනවා මේ තැන්වලට අදාළව. දැන් වැරදි නෙවෙයි දීවිත කියලකොට. නමුත් පරමාර්ථ වශයෙන් බැලුවොත් රාගය කියලා වෙනම ධර්මයකුත්, ලෝභය කියලා වෙනම ධර්මයකුත් නැහැ. මේ එකම ලෝභ චෛතසිකයේ එක එක අවස්ථාවලදී විවහාර කරලා තියෙන දේවල්. රාග දෝෂ මෝහ, ලෝභ දෝෂ මෝහ, තණ්හාව කියලා කියනවා. ඉතින් ඒ වගේ එක එක පුෂ්ප වචන තියෙනවා යාට.
සම්මාන රහතන් වහන්සේ තමයි පාත්‍රයකින් දන්වලනවා කියලා පාත්‍ර දෙක තුන සමහර වෙලාවට. ඒක කම්ප්ලේන් කරා බුදුරණන් වහන්සේ පෙර ආගම බල
අලියෙක්
බලන එකට අපි ලෝභය කියලා ඒ වගේ දෙයකට නේද සම්සාරය.
ඒ විශේෂ එක්සෙප්ෂනල් කේසස් ඉතින්. එක්සෙප්ෂනල් කේසස් ගොඩක් වෙලාවට පිටින් බලන එක හරි. ඒක ඉතින් අපි හැමදාම ගන්න ඕනේ නෑ. දැන් උදාහරණයකට අපිට තේරෙනවා මේ රාගයෙන් හැසිරෙනවා කියලා. ඉතින් රාගයෙන් තමයි හැසිරෙන්නේ අය කියලා. 아무තුන් හිතන්න දෙයක් නෑ. නමුත් අර එක්සෙප්ෂනල් කේසස් ටිකක් තිබිලා තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න කියලා කියනවා. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලේ සිල් ගුණ පුරණ උත්තමයෝ ඉන්න කාලවල තමයි ඔක පරිස්සම් වෙන්නට ඕනේ ගොඩක්. ඉතින් අද කාලේ ඉතින් මම හිතන්නේ නෑ. ඉතින් පිටින් බලනකොට තියෙන එකම තමයි ඇතුළෙත් තියෙන්නේ. ඉතින් අය ඒකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් ඔය කලාතුරකින් ඔය එකයිනේ බුද්ධ ශාසනයෙම තියෙන්නේ එහෙම එකයි දෙකයිනේ තියෙන්නේ පිළිඳ වච්ච ස්වාමීන් වහන්සේ කතාව තියෙනවා ඔය ඇතාගේ කතාව තියෙනවා ඊට පස්සේ රෝමන්තක භික්ෂුන් වහන්සේ සසර ගවයෙක් වෙලා ඉඳලා වමාරවමාර කාපු එක තියෙනවා මම අහනවා ඔය බඳුරෙක් මොකද මේ මඩවලකින් පැන්න කතාවක් ගැන මම අහලා තියෙනවා මම දැකලා නැහැ ඉතින් ওই විදිහට මේ අවස්ථා කීපය ඉතින් තියෙනවා වාසනා ගුණය වගේ එකක් නේ කතා කරන්නේ ඉතින් එතකොට තමයි අර පිටින් බලන කෙනා මිස්ලීඩ් වෙන්න පුළුවන් ඉතින් ඒක වෙන්නේ කෙලෙස් වල හුරුවෙන් වෙන වැඩේ. ඉතින් ගොඩක් වෙලා අපිට වෙනකොට කෙලෙස් වල හුරුවට වඩා කෙලෙස්යත් එක්ක මිශ්‍ර වෙලා තමයි. කෙලෙස් වල හුරුවටත් අපිට කුසල සිතිනුත් වෙන්න පුළුවන් අපිට වරදක් නෙවෙයි. නමුත් ගොඩාක් වෙලාට අපෙන් වෙන්නේ අකුසල සිතින්ම තමයි. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ඒ පිටින් බලන එක තමයි ඇතුලේ
තියෙන්නේ.
හොඳයි. හොඳයි එහෙමනම් අද දවසෙත් අපි තව වැඩගත් මාතෘකාවක් ආරම්භ කරන්න වෙදුනා. ඊළඟ දවසේ ලෝභයේ ධම්මසංගණියේ ප්‍රකරණයේහි කතා කරලා තියෙන මාතෘකා ටික කතා කරලා ඊළඟ රසවත් මාතෘකා වැදගත් මාතෘකා ටිකට අපි ප්‍රවේශ වෙනවා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි රස කතා මේ රස කරන්න දෙනවා කුසලයේ තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්න උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මේ කුසල් එකලෙස හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු සාදු සාදු සාදු.